නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි හැමදිනාටම අපි මාස දෙකකට විතර පස්සේ ආරම්භ කරනවා නැවත අධිචිත්ත සික්ඛා දේශනා මාලාව සමත භාවනාව සම්බන්ධයෙන් පිළිවෙලින් සිදු කරගෙන ආපු පාඩම් මාලාව. මේ වෙනකොට අපි මුලින්ම භාවනාව ආරම්භ කරන හැටි කතා කළා. කසින භාවනා සම්බන්ධයෙන් සවිස්තරව සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ කසින භාවනාවල පිළිවෙලින් පරිකර්මයේ සිද්ධ කරලා උග්ඝා නිමිත්ත අරගෙන ඊළඟට ඒක පටිභාග නිමිත්ත දක්වා වර්ධනය කරගෙන අනතුරු අර්පණා ප්‍රාප්ත වෙලා ප්‍රථම ධ්‍යානෙ උපදවා ගැනීමත් ඒ අර්පණා කෞශල්‍ය ආදිය දීර්ඝව කතා කරන්නට යෙදුණා. ඊට අනතරුව ඊට පස්සේ අපි ද්විතිය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන ධ්‍යාන හතරත් ඊන අනතරුව රූප විරාග භවනා වශයෙන් අරූප ධ්‍යාන උපදවා ගන්න හැටිත් සාකච්ඡා කරලා නේව සංඥා නාසඤ්ඤායතන උපදවා ගන්න ආකාරයත් ඒ වගේම අරූප භවනා සම්බන්ධයෙන් විවරණයකුත් අපි සිද්ධ කරගන්නට යෙදුණා. දැන් අපිට එළඹිලා තියෙන්නේ ඒ රූපාරූප, ඒ කියන්නේ රූපාවචර සහ අරූපාවචර භාවනා භාවිතා කරගෙන ඉදිරියටම ඉතාම අග්‍ර ඒවායේ අග්‍රඵලය වන අභිඤ්ඤා උපදවා ගැනීම සම්බන්ධයෙන් කතා කිරීමට. ඒක ඉතාම රසවත් වැදගත් පාඩමක්. ඉතින් අද කාලෙත් ඇත්තටම ඒ වගේ ඒ දිබ්බ චක්කුව ආදී අභිඤ්ඤා උපදවා ගන්න පිරිස් ඉන්නවා. ඉතින් ඒ මට්ටමට භාවනාව දියුණු කරගන්න හැටි තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් භාවනාව කතා කරනකොට ගිහි පිංගතුන් හිතෙන්නට පුළුවන් අපි අභිඥා ගැන කතා නොකර ඉතිරි සමත භාවනාවලට යන්න තිබුණා හොඳයි කියලා. ඒකත් කරන්නට පුළුවන්. නමුත් මේකේ අර පිළිවෙලින්ම ඒ රූප භාවනා, රූපාවචර භාවනා ටික, අරූපාවචර භාවනා ටික කතා කරලා ඒකෙන්ම චුද්දසාකාර වශී භාවය ඇති කරගෙන අභිඥා ඉපදවීම තමයි ක්‍රමය. ඉතින් ඒ නිසා මම අපේ ධර්මායතනෙත් අපි උගන්වන්නේ ඒ විදිහට. ඉතින් ඒ නිසා ඒ ක්‍රමයට භවනාව ගැන කතා කරන්න තමයි මම පෞද්ගලිකව තීරණය කළා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අභිඥාවෙන් අනතුරුව අපිට පුළුවන් වෙනවා දස අසුභය කියන මාතෘකාව කතා කරන්න. ඒකත් සමහර විට ප්‍රායෝගික නොවෙන්නට පුළුවන් අද කාලේ. මොකද ඒ මලමිනි හම්බ වෙන්නේ ඒ මට්ටමින් අපිට හම්බ වෙනවා අඩු නිසා සහ දුර්ලභ නිසා. ඊටඟට ඊට පස්සේ අපිට එන අනුස්සති භාවනා ටික, අනුස්සති භාවනා ටික එදා එතන ඉඳලා අපිට ප්‍රායෝගිකව ගොඩාක් හැමෝටම භාවිතා කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති ආදී භාවනා ටික සවිස්තරව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අනුත්තසි භාවනා, අනුස්සති භාවනා 10, ඊළඟට මෛත්‍රී ආදී වූ සතර බ්‍රහ්ම විහරණයත්, ධාතු මනසිකාරය, ආහාරේ පටික්කුල සංඥාව කියන භාවනා ටිකත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු. ඒකෙන් ඔය ආනාපාන සතිය කියන්නේ ගොඩාක් සවිස්තරව අපිට කතා කරන්න තියෙන එක. ඉතින් ඒ වලින් තමයි අපේ සමත භාවනාව කියන එක සම්පූර්ණ කරගන්නට තියෙන්නේ. ඊට පස්සේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් සාකච්ඡාව, දේශනාව ආරම්භ කරන එක. වෙනම දේශනා මාලාවක් ලෙස යන්නට ඕනේ. මේ අධිචිත්ත සික්ඛායක අවසන් කරලා තමයි ඊළඟට මේ දේශනාවකට අපි යන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ බලාපොරොත්තු මේ දේශනා මාලාවෙම දිගුවක් ලෙස ඒක ඉදිරියටම කරලා අවසන් කරන්නට. ඉතින් දැන් අභිඥාවලට යන්නට කලින් දැන් රූපාවචර ධ්‍යාන සහ අරූපාවචර ධ්‍යාන කතා කරලා ඊළඟට තියෙන්නේ අභිඥා බල උපදවා ගැනීම. රූපාවචර ධ්‍යාන උපදවා ගත්තාම ඒක තුළ ඒක මත පදනම් වෙලා කට්ටියට විදර්ශනාවට හැරෙන්නට පුළුවන්. අරූපාවචරත් එහෙමයි භාවනා වලින්. සමහර අයට ඒ තලවල උප්පත්තිය ලබන්නට අවස්ථාව ලැබෙනවා. තලවල උප්පත්තිය ලබන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක ඊටාම විශේෂ සිද්ධියක්. ඒ කියන්නේ බ්‍රහ්ම තලයක උප්පත්තිය ලබන්න ලැබෙනවා කියන එක විශේෂයි දිව්‍ය තලයක උපදිනවට වඩා විශේෂයෙන් නිවන් මඟ යන කෙනෙකුට. මොකද හේතුව දිව්‍ය තලයක උප්පත්තිය ලැබුවම නිර්වාණ මාර්ගයට ඒ තරම්ම හිතකර භවක් නැහැ. යම් හිතකර භවයක් තියෙනට පුළුවන් ආර්ය දිවියන් අතරෙහි ඉපදීම තුළ. නමුත් සැබවින්ම කාම භෝගී ජීවිතයක් ගත කරන නිසා ඒකේ ඒ ගමන පහසු නැහැ. විශේෂයෙන් උදාහරණයකට භික්ෂුන් වහන්සේ කෙනෙක් ලෙස කාලය ගත කරපු කෙනෙක්, සම්පූර්ණයෙන් ධර්මයට කැප වෙලා ඉන්න කෙනෙක් දිව්‍ය තලයකින් උප්පත්තිය ලැබුවොත් ඔහුට ලොකුවට ඒ බාධාව තේරෙන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට ගිහි භාවයට පත් වුණා වගේ. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහි භාවයට පත් වෙලා පුහුණු කරනවාද කියලා හෙව්වොත් ධර්මයේ අපිට අනිවාර්යෙන් කියන්න වෙන්නේ ඒක අපහසුයි කියන එක. වාදයක් නැහැනේ. එතෙන් භික්ෂුවක් ලෙස ඉඳලා ධර්මයේ පුහුණු කිරීමද පහසු, ගිහි භාවයේ ඉඳලා ධර්ම පුහුණු කිරීමද පහසු කියලා හුවොත් ඒකේ වාදයක් නැහැ, විවාදයක් නැහැ. අමුතුවෙන් කතා කරන්න දෙයකුත් නැහැ. පැවිද්ද ධර්ම පුහුණුවට ඉතාම පහසු ස්ථානයක් ගිහි භාවයට වඩා, ගිහි ජීවිතය ගැන කෙහෙම ඒකට සාපේක්ෂව පහසු නැහැ. නමුත් මාර්ගඵල ලබන්න පුළුවන් අරකට වඩා අපහසුයි. ඒක නිසා තමයි ඥානවන්තයෝ අතීතයේදී සම්බාධෝ ගරාවාසෝ රජෝපතෝ අභෝකාසෝ පබ්බජ්ජා කියලා පැවිද්දට යොමුවන්නේ. ඉතින් දිව්‍යතලය කියලා කියන්නේ ඊටත් වඩා අතිශයින්ම කාමයන්ගෙන් යුක්ත වෙච්ච, තා ප්‍රණීත කාමයන්ගෙන් යුක්ත වෙච්ච ස්ථානයක්. ඒක මනුෂ්‍ය තරයට වඩා ප්‍රාමය අතිශය ප්‍රණීතයි. ඒ දිවසින් ඒ ලෝකයන් දැකපු ඒ ස්වාමීන් වහන්සේලාගේ පවදහස් තමයි ඒක අතිශයින්ම කාමය අනූන වෙච්ච, කිසිදු අඩුවකින් තොර වෙච්ච ස්ථානයක්. ඉතින් සහ දීර්ඝායුෂ්ක භාවය, තමන්ගේ රූප ස්වභාව, ඉන්න අයගේ රූප ස්වභාව, ඊළඟට තමන්ගේ උනත් වෙන ශරීර ශක්තිය, හැකියාවන්, මේ සියල්ලම ගත්තට පස්සේ දීර්ඝ ආයුෂය ඉතාම ඉහළ තත්ත්වයක කාම භුක්ති විඳීමක් සිද්ධ කරන්නට පුළුවන්. එතකොට අනිවාර්යෙන් ධර්මය අතපසු වෙන්නට, මගහැරෙන්නට, අමතක වෙන්නට තියෙන ඉඩ බොහොම වැඩි. ඉතින් ඒ නිසා කා දිව්‍ය තලයක උප්පත්තිය ලැබපු කෙනාට මේ විශේෂයෙන් පැවිද්දෙක් වෙලා ඉඳලා එහෙම දිව්‍ය තලයක උප්පත්තිය ලැබුණොත් එයාට හොඳට තේරෙන්න පටන් ගන්නවා කොච්චර අපහසුද ඒ වගේ තැනක ධර්මය පුහුණු කරන්නට. ඒක කාටර හිතා ගන්න අමාරු නම්, දිරව ගන්න අමාරු නම් නිතරම හිතලා බලන්න, පැවිද්දෙක් පැවිදි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහි භාවයටපත් වුණොත් ධර්මය පුහුණු කිරීම පහසුද අපහසුද කියලා. ඉතින් දිව්‍ය තලය කියලා කියන්නේ ඒ වගේ එකක්. බ්‍රහ්ම තලය කියලා කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඒක තාම පැවිද්දෙක් ලෙස අපි සලකන්නේ නැහැ බ්‍රහ්මයා. නමුත් කෙලේශයන් සංසිද්ධිත්ත ඉතාම ශාන්ත ලෝක ධාතුවක් තමයි බ්‍රහ්ම තලය කියලා කියන්නේ. බ්‍රහ්මයන් තුලත් කෙලෙස් සංසිඳිලා, මොකද කාමරාගය යටපත් කරපු නිසා, ඒ නිසා පටිගියත් කොහොමත් යටපත් වෙලා තියෙන්නේ. ඒ තලයත් හරිම ශාන්තයි. මොකද එතන ඉන්න හැමෝම ඒ කාමයට බර නැති කාමරාගය යටපත් කරපු පිරිසක්. කාමරාගය යටපත් කරපු පිරිසක් තමයි එතන ඉන්නේ. ඒ නිසා ඒ බ්‍රහ්ම තලයක පහස්සුවෙන් ප්‍රතිපත්ති පූර්ණය කිරීමට අවකාශ ලැබෙනවා, විශේෂයෙන් බුද්ධ ශාසන තියෙන කාලවලදී. සහ ඊළඟ තියෙන ප්‍රයෝජනය තමයි දිව්‍ය තලයක උප්පත්තිය ලැබුවට එහෙම එකම ජීවිතයකින් අනාගතයේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්නටත් හැකියාවක් නැහැ. කාට හරි එහෙම සම්මුඛ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්. එතකොට බ්‍රහ්ම තලයක බොහෝ දුරට දුර්වල ධ්‍යානයකින් ප්‍රතිසන්දි ගැනීමක් සිද්ධ වුණේ නැතිනම්, සහ දුර්වල ආයුෂයක් තිබුණ නැතිනම් බොහෝ දුරට මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් අභිබවලා ජීවත් වෙන්නට පුළුවන් වෙනවා. ඒ කාලය අභිබවලා. එතකොට අනිවාර්යෙන් උන්වහන්සේ සම්මුඛ වීමේ ඉඩත් අවකාශ ලැබෙනවා. ඒ නිසා මේ බ්‍රහ්ම තලයක උප්පත්තිය ලැබනවා කියන එක සුවිශේෂී දෙයක්. ඒක කවදාවත් ලඝු කොට හිතන්නට යන්නට එපා. බ්‍රහ්ම තලයේ උප්පත්තියට වඩා දිව්‍ය තලයේ උප්පත්තිය පහසුයි කියලා නෑ, මේ නිවනට පහසුයි කියලා පැහැදිලිවම බ්‍රහ්ම තලයේ උප්පත්තිය නිවන් මාර්ගයට දිව්‍ය උප්පත්තිය වඩා උපකාරයි. ඒ නිසා රූපාවචර ධ්‍යාන උපදවා ගැනීම ඒ අතින් බැලුවමත් විශේෂ වෙනවා ධ්‍යාන උපදවා නොසිටීමට වඩා. ඊළඟට අරූපාවචර ධ්‍යාන උපදවා ගත්තම අරූප තලයේ උපදිනටත් අවස්ථාව ලැබෙනවා. නමුත් එතනදී ඒක දුෂ්ටක්ෂණයක් ලෙස අපි සලකනවා. මොකද පෘථග්ජනයෙක් ලෙසේ භවයේ උප්පත්ති ලැබුවට පස්සේ ධර්මාබෝධ කරන්නට බැරි වෙන නිසා. ඒතොර ඒකෙන් බය වෙන්නට එපා. මේ අරූප ධ්‍යාන උපදවා ගන්නට එපා කියලා. ඒතොර කරන්නට තියෙන අරූප ධ්‍යාන උපදවා ගත්තට නිතරම තමන්ගේ හිතේ ප්‍රණීතිද? අරූප ධ්‍යාන උපදවා ගන්න පිරිස ඉන්නවා නම් ඒ පිරිස කල්පනා කරන්නට ඕනේ තමන්ගේ හිතේ ප්‍රණීතියක් නැත්තම් බලාපොරොත්තුවක් තියාගන්නට ඕනේ. ඒක භවනා කරනකොට නෙමෙයි, නිතර තමන් තියාගන්නට ඕනේ. මම අසවල් ධ්‍යානයෙන් තලයේ තම උපදින්නට කැමති. ඒ වඩාත්ම සුදුසු තලය ලෙස යෝජනා කරන චතුර්ථ ධ්‍යාන තලය, කියන්නේ වේහප්පල බ්‍රහ්ම තලය. ඒක තමයි වඩාත්ම සුදුසු එක. ඊටාම ඉහළම බ්‍රහ්ම තලය උපේක්ෂා පංචම ධ්‍යානයේ නිසා උපදින මහා කල්ප 500ක් ආයුෂ ඇති ලෝක විනාශයෙන් පවා විනාශයකටපත් නොවන ඊටාම විශිෂ්ට වූ බ්‍රහ්ම තලය තමයි වේහප්පල බ්‍රහ්ම තලය. පෘථග්ජනයට යන්න පුළුවන් ඉහළම බ්‍රහ්ම තලය. ඉතින් එතකොට මේ වේහප්පල බ්‍රහ්ම තලයේ උප්පත්තිය ලබන්නට තමන් කැමැත්ත තියන්නේ. සමහර අයට තියෙන්න පුළුවන් ဒုတိය ධ්‍යාන තලයට කැමැත්ත. සමහරු තෘතිය ධ්‍යාන. අපි දන්න මන්දන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ ඒ ධ්‍යානයන් උපදවලා තියෙන කාලෙදී උන්වහන්සේගේ රුචිය තිබිලා තියෙන ဒုတိය ධ්‍යානට. ඒක තමයි උන්වහන්සේගේ රුචි භාවය. මොකද විතක්ක ਵਿਚාර දෙන්නගේ සංසිඳීම තිබිච්ච නිසා. ඉතින් ඒ නිසා එක එක කෙනාට එක එක ධ්‍යානයන් රුචි වෙනවා. සමහරුන්ට තෘතිය ධ්‍යානයේ රුචි ප්‍රීතිය නැති නිසා. සමහර කෙනෙක්ට චතුර්ථ ධ්‍යානය පංචම ධ්‍යානය කියන එක රුචි වෙන්නට පුළුවන් උපේක්ෂාව නිසා. ඉතින් ඒකට අරූප ධ්‍යානය සමහර කෙනෙකුට රුචි වෙන්න පුළුවන්. හැබැයි පෘථග්ජනයෙක් වශයෙන් ඉන්න බෞද්ධයෙක් නිසා ඔබ නිතරම ඒ අරූප ධ්‍යාන වලට රුචිය තිබුණාට ඔබගේ ප්‍රණිදයක් නැත්තම් බලාපොරොත්තුවක් තියාගන්නට ඕනේ මම මේ රූපාවචර තලයක උප්පත්තිය ලැබනවා කියන තැන. එතනින් තමයි රූප තලයක උප්පත්තියකට යන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒක මේ සමහර ටීකාවල දක්වන එක අපහසු, ඒ කියන්නේ ඒක සමහර විශේෂයන්ට විතරයි කියලා නෑ ඒක. ඒ ගැන එහෙම ලොකුවට හිතන්න යන්න එපා. අපි තමන් බලාපොරොත්තු තියාගන්නවා නම් මේ අහවල් තලයේ උප්පත්තිය ලැබනවා කියන එක ඒ ධ්‍යානලාභී කෙනා ඒක ප්‍රමාණවත් ඔබට ඒ රූපාවචර බ්‍රහ්ම තලයේ උප්පත්තිය ලබන්නට. ඉතින් ඊට පස්සේ දැන් මේ යනකොට ඒ විදර්ශනාවට අමතරව ඊළඟ ප්‍රතිසන්දිය කියන එකත් විශේෂයි. දැන් උදාහරණයකට සමහර කෙනෙක් හිතන්නට පුළුවන් ඊළඟ ප්‍රතිසන්දිය ගැන අපි හිතන්නේ ඇයිද කියලා. ඒක හරි මේ ජීවිතේ මාර්ගඵලයකට යන්න පුළුවන් මට්ටමේ කෙනෙක් නම්. ඉතින් අපි පිළිගත්ත ඇත්ත මගේ පෞද්ගලික මතේ කෙනෙක් විරුද්ධ වෙන්නට පුළුවන්. අද ලෝකේ බහුතරයක් ඉන්න දෙනාට මාර්ගඵලයක් අධිගමනය කරන්න අපහසුයි. ඒක 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 තමයි මම දකින ඇත්ත. ඉතින් ඒතර බහුතරයක් දෙනා මාර්ගඵල නොලාභීව තමයි කාලක්‍රියාව සිද්ධ කරන්නේ. ඒතර එහෙම කාලක්‍රියා කරනකොට අනිවාර්යෙන් ඊළඟ උප්පත්තිය කියන එක ඉතා වැදගත් දෙයක්. ඒ උප්පත්තිය සිද්ධ වෙන ස්ථානයේ, උප්පත්තිය ලබන තැන, උප්පත්තිය ලබන ජීවිතය, ඒකේ ප්‍රතිසන්දිය, ඒකේ නාම රූපවල ස්වභාවය මේක ඉතා වැදගත් වෙනවා. ඒක සියල්ල අපිට කන්ට්‍රෝල් කරන්න බෑ වසංගය කියලා එකක් නැති නිසා සම්පූර්ණේ. එතකොට අපි වැදගත් වෙන නිසා අපිට ඊළඟ උප්පත්තිය කියන කතා වැදගත් සාධකයක් අපේ ජීවිතවලට. එතකොට ඒකෙදී බ්‍රහ්මතලයක උප්පත්තිය ලැබනවා කියන එක, දිව්‍යතලයක උප්පත්තිය ලැබනවා කියන එක ලොකු වෙනසක් සිද්ධ කරන්න පුළුවන් අපේ නිවන් මාර්ගයට. මනුස්සතලයක උප්පත්තිය ලැබෙනවා. ඒකෙන් කියනම මනුස්සතලයේ දිව්‍යතලෙ උපදින ඉපා කියන එක නෙවෙයි. බ්‍රහ්මතලයකට යන්න පුළුවන් කෙනා අනිවාර්යෙන් බ්‍රහ්මතලයකට යන්න උත්සාහ කරන්න ඕනේ. මොකද ඒක නික්ලේශී ආත්ම භාවයක් නිසා. ඉතින් එතකොට මේ ධානවල තියෙන විශේෂම දෙයක් තමයි ඊළඟ ප්‍රතිසන්දිය කියන එක. නිවනට විදර්ශනා උපකාර වෙනවා වගේම ප්‍රතිසන්දිය. මොකද ප්‍රතිසන්දිය උපකාරකයි නිවනට. ඒක ඉතා වැදගත් දෙයක්. අපි අද මේ ඔක්කොම කරන්නේ ඉතා යහපත් ප්‍රතිසන්දියක් ලැබලා තියෙන නිසා. උසස් ප්‍රතිසන්දියක් ලැබපු නිසා, ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු නිසා, සුගතියක උප්පත්තිය ලැබපු නිසා. ඒ නිසා ප්‍රතිසන්දිය කියන්නේ කවදාවත් රූල් අවුට් කරන්න පුළුවන් එකක් නෙවෙයි නිවන් මාර්ගයේදී. ඒක විදර්ශනාව නිවනට ආසන්නම මාර්ගපරයට ආසන්නම දේ වුණාට ඒ සියලු සාධක සකස්වන්නේ ප්‍රතිසන්දිය මත පදනම් වෙලා. ඒ නිසා ප්‍රතිසන්දිය අතිශයින්ම වැදගත්. ඒක කිසිම වෙලාවක නිග්‍රහයක බාල්දුවට ලක් කරන්න යන්න එපා. ඊළඟ භවයේ ප්‍රතිසන්දිය හොඳ තැනක සිද්ධ කර ගැනීම අනිවාර්යෙන් අපි උත්සාහවත් යුතු දෙයක්. ඉතින් ඒකට තියෙන ප්‍රධානම දේ තමයි සීලයක් ආරක්ෂා කිරීම. ඊට පස්සේ ඉහළ ප්‍රතිසන්දි වලට යන නම් භාවනාදී කර්ම සිද්ධ කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒකෙදී අපිට හම්බ වෙනවා විශේෂ භාවනාවක් සහ විශේෂ ප්‍රතිසන්දියක්. ඒකට කියනවා අපි අසඤ්ඤ සත්ත්ව ප්‍රතිසන්දිය කියලා. මේක බෞද්ධයන්ගේ භාවනාවට අදාළ නොවන සහ අපි උනන්දු නොකරවන සහ බෞද්ධයන් විසින් යාමට බලාපොරොත්තු වන් නැති තලයක් තමයි අසඤ්ඤ සත්ත්වය කියලා කියන්නේ. අසඤ්ඤ සත්ත්වය කියන එකේ කෙටි අදහස තමයි සංඥාවක් නැති තලය කියන එක. ඒ භවයේ උප්පත්ති ලැබෙන සත්වයන්ට සංඥාවක් නැහැ. සංඥාවක් නැහැ කියලා කියන්නේ ඒ වගේම දීඝනිකායේ සංගීති සූත්‍රයේ හැටියට වේදනාවකුත් නැහැ. සංඥා වේදනා දෙක නැහැ කියලා කියන්නේ සිතක් නැහැ කියන එකයි, සිතක් නැහැ කියන්නේ චිත්තෝත්පාදයක් නැහැ කියන එක. ඒ නිසා උන්ට සිතක් නැහැ කියන එක තමයි සරලව අපිට කියන්නට තියෙන්නේ. ඉතින් සමහර කෙනෙක් හිතන්නට පුළුවන් අසංඥ සත්වේ සත්වයන්ට සිතක් තියෙනවා කියලා. ඒක අපි සම්පූර්ණයෙන් අභිධර්මයේ පටහැනි. මොකද යමක ප්‍රකරණයක විශේෂයෙන් අපිට අහු වෙනවා, කතා කරනවා අසංඥ සත්වේ සත්වයන් රූපස්කන්ධයක් පහළ වුණාට වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධයන් පහළ වෙන්නේ නැහැ කියන එක තමයි ඒක පැහැදිලිවම කියලා තියෙන්නේ. අරූපතලයේ ස්කන්ධ හතරක් පහළ වෙනවා, නාමස්කන්ධ රූපස්කන්ධය පහළ වෙන්නේ නැහැ. කවදාවත් පහළ වෙලත් නැහැ. අසංඥ සත්වෙත් එහෙමයි. නාමස්කන්ධය කවදාවත් පහළවත් නැහැ කියලා වර්තමාන අතීත අනාගත කියන මේ කාලත්‍රයට මල්ලලා යමකප්‍රකරණය අපිට මේ කතාව පැහැදිලිවම හම්බ වෙනවා. ඊට පස්සේ අපිට මහා නිදාන සූත්‍ර ආදීදිත් බුදුරජාණන් වහන්සේ සත්තාවාස හත විඥානට්ඨಿತಿ හත කතා කරලා ඊළඟට පිළිවෙලින් ඒ සංඥාව සියුම් වෙලා යන විදිහට අසඤ්ඤ ආකින්චඤ්ඤායතනයට ඇවිල්ලා ඊටාම සියුම් සංඥාවක් තියෙන ආක් නේව සංඥා නාසඤ්ඤායතනයත් ඊළඟට අසඤ්ඤ සත්‍යයත් කියන දෙක වෙනම ආයතන දෙකක් ලෙස කතා කරලා තියෙන. ආයතන කියලා කියන්නේ සත්වයේ වාසය කරන ස්ථාන. ඉතින් එතකොට විඥානට්ඨಿತಿ හතයි ආයතන දෙකයි ගත්තම ඒකෙදී රූපය සහ සංඥා ප්‍රතිසන්දි සංඥාවන් වූ සත්වයේ බෙදෙනවා. නානත්ත කාය නානත්ත සංඥා ඒකත්ත කාය ඒකත්ත සංඥා ආදී ලෙසට. ඊට පස්සේ රූපයක් කයක් නැති සත්ව කොට්ටාස තුනක් හඩතා කරනවා. ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන කියලා. ඊට පස්සේ සංඥාවේ සියුම් කළා සංඥාවත් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන අර්ථයෙන් නේව සංඥා නාසඤ්ඤායතන කියන ආයතනය නැත්තං ඒ සත්තා වාසය කරන තැන නැත්තං ඒ ධර්ම පුඤ්ජය ඔය විඥානට්ඨಿತಿ කියනකොට ගන්න ඇතරම සිත අහාදාල ඉතිරි නාමස්කන්ධ තුන සාමාන්‍යයෙන් ගන්න. එතකොට නේව සංඥා නාසඤ්ඤායතන අපිට එහෙම ගන්නට පුළුවන්. කොහොමත් ඒක තැන කියලා ඕනනම් විස්තර කරගන්න සරල ලෙස නැත්තං ඒ ස්කන්ධයෝ ඉතිරි ස්කන්ධ ඒ අදාළ සංඥාවට දායක වෙන ඉතිරි ස්කන්ධ ටික. එතකොට ඒවත් ගන්න පුළුවන්. එතකොට ඒ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති නේව සංඥා නා සංඥායතනෙ වෙනම කතා කරනවා. ඊළඟට අසඤ්ඤ සත්වයේ කියලා වෙනම පදයක් වෙනවා. අසඤ්ඤ සත්වයේ කියලා කියන්නේ නේව සංඥා නා සංඥා කියන්නේ නේව සංඥා සංඥාවක් ඇත්තෙත් නැහැ ඇතයි කියන්නටත් සුදුසු නැහැ. නා සංඥා අසඤ්ඤයි කියන සුදුසු නැහැ. ඒක ඉතින් අතරමැදි අවස්ථ. තව සියුම්. ඒකට කියනවා සංඛාර අවශේෂ මාත්‍රයක් තියෙන තැන. සමාපත්තිය. ඒතර අසඤ්ඤ කියනකොට අය මේකේ කතා නැහැ. මේකේ සියුම් කතා නැහැ. සියුම් සංඥාව තියෙනවා නම් කතා කරන්න තියෙන නේව සංඥා නා සංඥායි. ආකින්චඤ්ඤායතනය විඤ්ඤාණංචායතන ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන කියන ප්‍රතිසන්දි ධානයන් අපි අරමුණ අනුව හැඳින්නුවා. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතනේ තමයි සියුම් භාවයෙන් කතා කරේ. ඔය සංඥාව ඇතයයි කියන්න බෑ. ඒතරම් සියුම් සම්පූර්ණ නැහැ කියන්න බෑ. සියුම් සංඥාවක් තියෙන නිසා. ඊට පස්සේ ඉන්නේ අසඤ්ඤ කියන එක. අසඤ්ඤ කියන එක කියයි සියුම් කතාවක් නෑ. ඒක නැහැ කියන එක අර්ථකථන. එක්කෙනෙම නැහැ. එතකොට ඒ නිසා අසඤ්ඤ සත්‍යයේ සියුම් සංඥාවක් වේදනාවක් සිතක් තියනවා කියන කතාවලට කිසිදු ඉඩක් නැහැ මහා නිදාන සූත්‍රයේදී. කෙනෙක් අහන්න පුළුවන් සංඥා විතරයි නැහැ කිව්වේ කියලා. නෑ ඒක ඉතින් ධර්මයේ තියෙන මූලිකම සිද්ධාන්තයක්. සංඥාවක් නැත්තම් එතන සිතක් පහළ වෙන්නට බෑ. වේදනාවක් පහළ වෙන්නටත් බෑ. මේ සියල්ල එකට කැටි වෙලා පහළ වෙන ධර්ම එකිනෙක වෙන් කරන්න පුළුවන් ධර්ම නෙවෙයි. ඉතින් ඒ නිසා අසඤ්ඤ සත්වෙහි චිත්තෝත්පාද මාත්‍රයක්වත් කිසිදු නාම ධර්මයක්වත් නැහැ කියන එක තමයි තේරවාදීන්ගේ අදහස. ඉතින් එතකොට මේ අසඤ්ඤ සත්වය කියන තලයට උප්පත්තිය ලැබීම කියලා වෙනම ප්‍රතිපදාවක් අපිට හම් වෙනවා සාසනික ග්‍රන්ථවල. ඒක නමුත් ප්‍රගුණ කරනවා කියලා කියන්නේ අන්නේ තීර්ථකයෝ. ඉතින් 31 තලයේ ඇතුලේ වෙනම තලයක් ලෙස මේ අසඤ්ඤ සත්වය හඳුන්ලා තිනවා. වේහප්පල තලය හා සමාන මට්ටමේ පිහිටන වේහප්පල බ්‍රහ්මයන්ට ඇක්සස් තියෙන එක්සගෙන බලන්න පුළුවන් දකින්නට පුළුවන් තලයක් ලෙස තමයි මේ අසඤ්ඤ සත්වය හඳුන්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපිට අදාළ නොවුනට භාවනා කිරීමට උපදෙස් ලබා නොදුන්නට සහ එන්කරේජ් නොකලට මේ ඒ තලය ගැන විස්තරයක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. තලය කියන්නේ භාවනා මොකද්ද කරන්නේ කියන එක. ඉතින් ඒ ගැන විස්තර තියෙනවා. සාමාන්‍ය කෙටි විවරණයක් තමයි මට ඇත්තටම හදන්න වෙලාව හම්බුනේ. සහ ඒක ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඉතින් ඒක ගැන අපි අද සාකච්ඡා කරනවා. ඒ කෙලින්ම ඍජුවම භාවනාව සම්බන්ධයි. හැබැයි කාට හරි යන්නට කැමැත්තක් තියෙනවා නම් ඒකට යන්නට බාධාවක් නෑ. ඒකෙන් හිතන්න එපා. ඒක දුර්ගතියක් නෙවෙයි. ඒක සුගතියක් ඇත්තට. ඒක සුගතියක්. ඒකේ තියෙනවා ඊටාම විශිෂ්ට සැපයක්. චිත්තෙන් තොරව වාසය කිරීම. නමුත් ඒකට ගිහිල්ලා හිටියට නිවනටපත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා නිවන් මාර්ගයට සාපේක්ෂව නිවන් මාර්ගයට පාරමී මාර්ගයට සාපේක්ෂව ගත්තම ඒකට යෑමෙන් දියුණුවක් වෙන්නේ නැහැ. සමහර විශේෂ අවස්ථා මගහැරනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපේ ශාසනයේ තියෙන සුභූති හරි සෝබිත හරි ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ పూర్ව භවයන් බැලීමේ අග්‍ර වෙනවා. උන්වහන්සේ ඊට කලින් ආත්ම භවයේ අසඤ්ඤ සත්‍ය උප්පත්ති ලැබුත් මේ. ඒතර උන්වහන්සේට මොකද්ද විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කොණාගමන කාශ්‍යප සිද්ධාර්ථ තිස්ස පුස්ස ආදී බුදුරයන් වහන්සේලා ඔක්කොම මගහැරෙනවා. ඒ උප්පත්තියක් ලබන ඒ සම්පූර්ණයෙන් එයා 500ම ජීවිතලා හිටිනවා. මොකද අසඤ්ඤ සත්‍ය උපරිම ආශ්‍රය 500 තියෙන. ඊට මෙහා චුත වෙන්නට පුළුවන් කෙනෙක්. ඉතින් කොහොම හරි මේ තමයි අසඤ්ඤ සත්‍යේ සම්බන්ධයෙන් තියෙන. ඊට ඒක අපි මොකද්ද මේ අසඤ්ඤ සත්‍යය? මොකද්ද මේ අසඤ්ඤ සත්‍යයේ උපදින්නට කල යුත්තේ කියන එක ගැන කෙටියෙන් කතා කරමු. 42 වෙනි පාඩම මගේ තර හෑන්ඩ්අවුට් එක හම්බෙන්න ඇති. චිත්ත විරාග භාවනාව සහ අසඤ්ඤ සත්‍යයේ ඉපදීම. තථාගතයන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී අසඤ්ඤ සත්‍යයන් පිළිබඳ පහත පරිදි විවරණය කළා. සන්ති භික්ඛවේ අසඤ්ඤ සත්තා නාම දේවා සංයුප්පාදාපනතේ දේවා තම්හා කායා චවන්ති. ඔක තමයි බුදුරණස්සේගේ දේශනාව. මහණෙනි අසඤ්ඤ සත්ත්ව නම් වූ දේව කොට්ටාශයක් ඇත. දේව කාය දේවා දෙවියෝ කොටසක් ඉන්නවා, දෙවිවරු ඉන්නවා. සංඥාවගේ ඉපදීමෙන් ඒ දෙවිවරු ඒ දේව තලයෙන් චුත වෙති. ඒ කයෙන් තලයෙන් නැත්තම් ඒ සමූහයාගෙන් ඒ ගෲප් එකෙන් හෝ ඒ තලයෙන් අබෝඩ් එකෙන් ඒකෙන් චුත වෙනවා. මේ දෙවියන් ලෙස දක්වා ඇත්තේ බ්‍රහ්මයන් බව දත යුතුයි. මේ අසඤ්ඤ සත්වයේ ඉන්නේ බ්‍රහ්ම කොටසක්. ඒ කටියේ බ්‍රහ්මයන් බව. මොකද ඒක පංචවිද ගති කතාවලදී දෙවියන්ද බ්‍රහ්මයන්ද දෙවියන් නමින් හඳුන්වනවා. එතන මොකද තියෙනවානේ? නිරය, තිරච්ඡාන, പ്രേත, මනුෂ්‍ය, දේව කියලා ගති පහක් තියෙනවානේ. ගති පහයි බ්‍රහ්මයෝ ඇතුළත් වෙන්නේ දේව කියන කොටස. ඒ නිසා බ්‍රහ්මයන්ටත් දේව කියන වචනය බුදුරණාහි යොදලා තියෙනවා. අසඤ්ඤ සත්වයන් පිළිබඳව ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ සංගීති සූත්‍රයේ සඳහන් කර ඇත්තේ පහත පරිදි. ඒකත් අදගත්. දීඝනිකාය සංගීති සූත්‍රයේ සන්තාවුසෝ සත්තා අසඤ්ඤිනෝ අප්පටි සංවේදිනෝ සෙය්‍ය තහපි දේවා අසඤ්ඤ සත්තා අසඤ්ඤ සත්තා මොකද්ද ඇවැත්නි සංඥාවක් නැති විඳීමක් නැති සත්‍යෝ වෙති අපපටි සංවේදිනෝ කියන්නේ විඳින්න නැහැ කියන එක අසඤ්ඤිනෝ කියලා කියන්නේ සංඥාවක් නැහැ කියන එක මේක සියුම් කතාවක් නැහැ හොඳට මතක තියාගන්න මේක සියුම් කතාවක් නැහැ සියුම් කතාව ගැන ඉඩක් නැහැ මොකද විඥානක් තితి සහ නවසත්තා වාසවලදී නේව සංඥා නා සංඥායතන අසං සත්‍ය දෙකම දක්වනවා සියුම් කියනෝ නම් සිත ඕ සංඥාව සියුම් කියනෝ නම් කියන්න තියෙන නේව සංඥා නා සංඥායතනෙට ඒක සියුම් සිතක් ඇති තැන ඒක සියුම් සංඥාවක් ඇති තැන අසඤ්ඤ සත්‍යයේ තියෙන අකාරය නකාරය දක්වලා තියෙන එක කිලිම නැහැ අරකේ තියෙන නේව සංඥා නා අසඤ්ඤ න අසඤ්ඤ තියනවා කියන්නත් සුදුසු නෑ ඒ තරම් සියුම් නමුත් නැහැ කියන්න බෑ ඒ තා සියුම් එකක් තියෙන නිසා. ඒතර මේක එක තමයි සියුම් තැන. සියුම් සිතක් තියෙනවා නම් තියනවා කියනෝනේ නේව සංඥාන සංඥායතනේ. අනිත් අරූප තලවත් සියුම් ඊටතලා සියුම් නේව සංඥාන සංඥායතනේ චitte. එතකොට ඒ භවයේ චitte. ඉතින් ආය ප්‍රතිසන්දියේ පටන්ම. එතකොට අසඤ්ඤ සත්‍ය යනු එතන තියෙන කම් සම්පූර්ණ නැහැ කියන එකයි. ඒක නැහැ කියන එකයි. ඒ නිසා ඔය සියුම් එකක් තියෙනවා නැද්ද කියන එක ඔය සමහර වෙලේ චෝදනාව ගේන්නේ රූපයෙන්තරෝ නාමයක් තියෙන්න බෑ නාමෙන්තරෝ රූපයක් තියෙන්න බෑ කියන එකේ පංචවෝකාර භවයට අදාළ කතාවක්. ඒක අදාළ කතාවක්. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යේ සිතක් නැතුව රූපයක් තිබීමත් අරූප තලයේ රූපයකින්තරෝ සිතක් තිබීමත් සහ තව එකක් තියෙනවා හිතනවා එහෙම. බ්‍රහ්මයන්ට ආහාර නැතුව ජීවිතේ ගත කරන්න පුළුවන් වීම. පීති බක්ඛා භවිස්සාමි දේවා ආභස්සරායත. ඉතින් ඒකත් අර කරන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ අපිට කබලීකාර ආහාරය නැතුව මේ ලෝකේ ඉන්න බෑනේ. දෙවියන්ටත් ඉන්න බෑ, මිනිස්සුන්ටත් ඉන්න බෑ, තිරිසනුන්ටත් ඉන්න බෑ. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා දේවා ආභස්සරායත. පීති බක්ඛා භවිස්සාමි. එතකොට අපි ප්‍රීතිය භක්ෂණය කොට වාසය කරනවා. ඒ කියන්නේ ප්‍රීතියෙන් උන්වහන්සේ දානෙ වැඩුණත් ඒ ප්‍රීතිය මේවා කරගෙන වාසය කරනවා. එතකොට එක දවසයිනේ දවස් කීපයනේ බුදුරජාණන් වහන්සේ ඉන්න පුළුවන් ආහාර නැතුව. ඒ ධ්‍යානට සමවැදී නමුත් බ්‍රහ්ම ලෝකයේ සත්වයෝ ඒ බාබස්සරාදී බ්‍රහ්ම ලෝකවල සත්වයෝ ආහාර අනුභව කිරීම නැහැ. ඕන්නේ ධ්‍යාන සැපය සුඛයෙන් තමයි ඒ ප්‍රීතිය ආදී ඒ ඉතුරු පස්ස මනෝ සංචේතන විඥාන ආදී ආහාර වලින් තමයි උනහසතුමලා උනහසර වාසය කරන්නේ. ඒ නිසා බ්‍රහ්ම ලෝකයේ ආහාර නැතුව වාසය කරනවා කියන එකත් මේ පංචවෝකාර භවයට අදාළ නැති එකක්. අදාළ නැති එකක්. ඊට පස්සේ කාය ප්‍රසාදය නැතිවීමත් ඒකත් තව විශේෂ සිද්ධියක්. අපි කමක් නැහැ ඒක නයි ඉතින්. අඩුවීමක් නෙ විකල නැතිවීමක්. නමුත් රූපය ආහාර නැතුව කොහොමද රූපය පවතින්නේ මේන්ටේන් කරන්නේ. රෝගෙන් තක් කියන්නේ සිතක් නැතුව කොහොමද රූපයක් තියෙන්නේ රූපය නැතුව කොහොමද සිතක් තියෙන්නේ. තව තර්කයක් ගේන්න පුළුවන්. ආහාර නැතුව කොහොමද රූපයක් පවතින්නේ බ්‍රහ්මතලෙ. ඒ නිසා මේ සිතයි රූපයයි එකිනෙකට උපකාර වෙනවා කියන භාවය ඒ ධර්මතාවයේ වැදගත් වෙන්නේ පංචවෝකාර භවයට මත තියන්න. ඒ වගේම තමයි කාම භවයට තමයි අදාළ වෙන්නේ ආහාර එක ජීවත් විශේෂයෙන් කාම සුගතිය තිරිසන් ලෝකය වගේ තලවලට තමයි මේක අදාළවන්නේ. ඉතින් ඒ නිසා මේ සියුම් භාවය මේව සිතක් නැතුව රූපයේ පැවතීමත් රූපය නැතුව සිතත් පැවතීමත් කියන එකට ධර්මයේ කිසිදු බාධාවක් නැහැ. මින් අදහස් කර ඇතනි සංඥාවක් නැති මිඳීමක් නැති සත්වය වෙති. අසඤ්ඤ සත්වය ද අසඤ්ඤ සත්ත්ව දෙවිවරු යම්සේද එසේ වූ සංඥාවක් නැති විඳීමක් නැති සත්වය වෙති කියන එකයි අදහස් කළේ. මෙන්න අදහස් කර ඇත්තේ අසඤ්ඤ සත්වයේ සත්වයන්ට සංඥාවක් සහ වේදනාවක් නොමැති බවයි. යමෙකුට සංඥාවක් සහ වේදනාවක් නොමැති නම් ඔවුන්ට සිතක්ද නොමැති බව දත යුතුය. මන්දයත් ඒ ධර්ම තුන එකිනෙකට වෙන් කළ නොහැකි එකටම උපදින ධර්මවල බැවින්. එනම් වේදනාවක් සංඥාවක් තිබිය යුතුයි සංඥාවක් තුන සිතක් තිබිය යුතුයි. ඒ නිසා ඔය කියන ධර්ම අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ නිසා බ්‍රහ්මජාල සූත්‍ර අටුවාවේ අසඤ්ඤ සත්තාති දේශනා සීස මේතං අචිත්තුප්පාදා රූපමත්තක අත්ත භාවාති අත්තෝ කියලා දක්වලා තියෙනවා. මොකද මේ කියන්නේ අසඤ්ඤ සත්තා කියා සඳහන් කර ඇත්තේ දේශනා ශීර්ෂයක් ලෙසය. හරිනේ දේශනා ශීර්ෂයක් ලෙසය. ඉන් අදහස් වන්නේ ඒක පොඩක් මට සෙන්ටෙන්ස් එකක් මැදින් දාලා ඉන් අදහස් වන්නේ චිත්තෝත්පාදයක් නැති රූප පාප මාත්‍රයක් ඇති ආත්ම භාවයක් යන අදහසයි. එතකොට මේක දේශනා ශීර්ෂය කියන එක මම විස්තර කරලා තියෙනවා. දේශනා ශීර්ෂය කියලා කියන්නේ ගොඩක් විස්තර කරන්න ඕන තැන ප්‍රධාන එක දෙයක් කීම. දැන් උදාහරණයකට අසඤ්ඤ සත්‍යය කියනකොට කියන්නේ චිත්තේකුයි චෛතසිකයි ඔක්කොම නැහැ කියලා. චිත්ත චෛතසික චෛතසික 52ම නැහැ. එහෙම නැත්නම් ඒ භක්මතලයේ ඉපදී හැකි කිසු චෛතසිකයක් නැහැ. මොකද ඉතින් කඩකඩ කියතයි. එතකොට වේදනා ස්පර්ශ සංඥා ආදී කිසිවක් නැහැ. සිතක් නැහැ. එතකොට නැත්තම් විඥානස්කන්ධයයි ඉතිරි ස්කන්ධ තුනයි නාම ස්කන්ධ තුනම නැහැ වේදනා සංඥා සංස්කාර ස්කන්ධ තුනම නැහැ මේ ආදී ලෙස එක එක ක්‍රමයෙන්ම ඉස්සර කියන්න බෑ ඒ ධර්ම සමූහෙම කියන්න වෙනවා චිත්තදයිසික ධර්ම සමූහෙම නැහැ කියලා නමුත් දේශනා කරන්නේ අසඤ්ඤ සත්තා කියලා සංඥාවක් නැති බව අසඤ්ඤ කියන එකේ තේරුම සංඥා න සංඥා කියන එකයි සංඥාවක් නැති සත්වයෝ කියන එක. ඒතකොට සංඥාව ශීර්ෂ කොටගෙන තමයි ධර්මයේ දේශනා වෙන්නේ. ඒකනම් දේශනා ශීර්ෂය කියලා. මොකද දේශනාවක් කරනකොට අපි දැන් උදාහරණයකට මොනවා හරි දේවල් ටිකක් නැහැ කියලා කියනකොට අපි තියෙන ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ කතා කරනකොට. අපි කියන්නේ මේ දේවල් නැහැ කියලා කියනවා. ඉතින් මේ දේවල් නැහැ කියලා සමහරවිට මේ ආදී දේවල් කියලා ආදි වචනේ සමාන අර්ථන. සමහරවිට ඒ අදාළ එක විතරයි කියන්නේ. උදාහරණයකට හොඳම උදාහරණය තමයි අපි කියනවා රජතුමා ආවේ නැහැ කියලා. රජතුමා එනකොට රජතුමා විතරක් නෙමෙයි බිස වෙනවා, අපි හිතමුකෝ ඇමතිවරු වෙනවා, ඔක්කොමලා එනවා කියලා හිතන්නේ පාටි එකට අපි ආරාධනා කරනවා රජුරවන්ට. එතකොට රජුරෝ එතකොට රිටින් එක තනියම ඉන්නේ නැහැ රිටින්. රජුරෝ ආවේ නැහැ කියලා. රජුරෝ ආවේ නැහැ නෙමෙයි. එතකොට කියනක් කියනවා රජුරෝ ආවෙත් නැහැ, බිස ආවෙත් නැහැ, ඇමතිවරු ආවෙත් නැහැ, ආරක්ෂකයෝ ආවෙත් නැහැ, සෙබළු ආවෙත් නැහැ. ඔක්කොමලා ආවේ නැහැ කියලා කියනවා. එහෙම කියන්නේ නැහැ අපි රජුරෝ ආවේ නැහැ කියලා විතරයි කියන්නේ. එතකොට අපි ඒ ප්‍රධානියව අරගෙන කියනවා එයා ආවෙ නැහැ කියලා. ඒකෙන් අපි ගම්මේ කරන අනිත් කට්ටියත් ආවෙ නැහැ කියලා. ඒ වගේ තමයි දේශනා ශීර්ෂය කියලා කියන්නේ. දේශනා ශීර්ෂය කියලා කියන්නේ ප්‍රධාන එකක් අරන් කියනවා. කවුද? සංඥාව නැහැ කියලා. සංඥාව නැහැ කියන්නේ උඩ එකෙන් දැනගන්නට ඕනේ සංඥාවක එකට උපදින වේදනාවක් නැහැ. චිත්තයක් නැහැ, ස්පර්ශයක් නැහැ, චේතනාවක් නැහැ, මානසිකාරයක් නැහැ. මේ කිසිවක් නැහැ කියලා අපි ඒක තේරුම් ගන්න. කිසිදු නාම ධර්මයක් හටගන්නේ නැහැ කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා ඒක තමයි දේශනා ශීර්ෂය කියලා කියනවා. දේශනා ශීර්ෂය ගොඩාක් තැන්වල අපිට හම්බ වෙනවා. දේශනා ශීර්ෂය. ඒවා ඒක තමයි ආචාර්ය පරපුරකින් ඉගෙන ගැනීම වැදගත්කම. නැත්නම් සමහර අය හිතනවා මේ කියනවා අසඤ්ඤ සත්‍යයකම සංඥා විතරයි නැත්නම් වේදනාදී තියෙනවා කියලා. ඒත් ඉතින් කෙලින්ම සම්පූර්ණ වෙනවා ෆන්ඩමෙන්ටල් එකක ඉඳලා කතා කරලා තියෙන. ඒතරේ ඒ සාකච්ඡාව යන්නටත් බෑ. මොකද එතනට ඒ தത്വෙට සංඥාවෙන් තොරව වේදනාවක් තියෙන්න පුළුවන් කියන අදහසට ආපු එකම ගැටලුවක්. ඒතර කොහොමද ඉගෙන ගත්තේ? මොකද්ද ඒකේ ඒ ඉගෙන ගැනීමේ පදනම? ඒතර කොහොමද සංඥා වේදනා දෙක වෙන් කරලා විස්තර කරන්නේ? ඒතර චෛසිකයක හට ගැනීම විස්තර කරන්නේ කොහොමද කියන ආදී චිත්තෝත්පාදයේ පොදු ආරම්භන ග්‍රහණේ ඔක්කොම ටික විස්තර කරගන්න ඕනේ. ඒ නිසා ඒක එතකොට එහෙම එකක් කියනවා නම් ඒ දර්ශනයට ආපු ක්‍රමයෙන් ප්‍රශ්නයක් අපිට. ඒ තමයි අර යම් කිසි ක්‍රමානුකූලව ගුරු ඇසුරක නැත්නම් ඒ සම්ප්‍රදායක් යටතේ ඉගෙන ගන්නවා කියලා අදහසක් එක වැදගත්කමෙන් ඒකයි. ඒ නිසා මේ අසඤ්ඤ සත්තා කියන තැන සංඥාව ශීර්ෂ කොටගෙන ප්‍රධාන කොටගෙන තමයි දේශනා. සංඥාව නැහැ කියලා කිව්වට එයින් අදහස් වෙන්නේ යම් කිසිදු නාම ධර්මයක් නැහැ කියන එකයි මේ අටුවාවේ කියලා තියෙන්නේ. ඒතොර ඒ නිසා ඉන් අදහස් කරන්නේ ඉන් අදහස් වන්නේ චිත්තෝත්පාදය. චිත්තචෛසික ධර්ම සමූහයක් නැති රූප මාත්‍රයේ පමණක් ඇති ආත්ම භාවයක් යන අදහසයි. එබැවින් තේරවාදී රණුව අසඤ්ඤ සත්‍ය උපදින සත්වයන්ට නාම ධර්ම නොමැති අතර රූප පමණක් ඇති බව දත යුතුය. ඒක ඉතින් අභිධර්මාදී ග්‍රන්ථවල විශේෂයෙන් යමක ප්‍රකරණේ පැහැදිලිවම ඉතාම පැහැදිලිවම කතා කරලා තියෙන මාතෘකාව. ඊට පස්සේ අසඤ්ඤ සත්‍ය උපදින ක්‍රමය මොකද්ද? අසඤ්ඤ සත්‍ය උපදින දින ක්‍රමය. ඒක අසඤ්ඤ සත්‍ය උපදින ක්‍රමය. දැන් බ්‍රහ්ම ලෝකය යන නම් ප්‍රථම ධානාදී ධාන උපදවන්නට ඕනේ. දිව්‍ය තලය යන තරම් දාන සීලාදී ගුණධර්ම පූර්ණ කරනවා. මනස තලෙත් එහෙමයි. අපායට යන නම් පව්කම් කරන්නට ඕනේ. ඒතොර මේ විදිහට එක එක හැම තලයකටම යන්නට ක්‍රමයක් තියෙනවා. ඒකට කියන ආචය ගාමි ධම්ම කියලා. ආචය ගාමිනෝ ධම්ම. ආචය ගාමි කියලා කියන්නේ චුති ප්‍රතිසන්දි වශයෙන් මේ වටය නැවත නැවත ගොඩ නගමින් යනා වූ ධර්ම. ඒ තමයි කර්ම, ලෞකික කර්ම කියන එක. ඒතර ඒ කර්ම නිසා අපි ඒ තැන්වල ප්‍රතිසන්දි ලබනවා. ප්‍රතිසන්දි ලබනවා. එතකොට ඒ භවයට යන්නට සුදුසු මාර්ගයක් තියෙනවා. ඒ සුදුසු මාර්ගයක් තියෙනවා. එතකොට ඒක විශේෂයෙන් කර්මයේ ප්‍රධානකටගත් මාර්ගයක්. කර්මයේ ප්‍රධානකටගත් මාර්ගයක්. අපචේගාමී කියලා කියන නිර්වාණ ධාතුවේ පැමිණීමට තියෙන මාර්ගය. ඒක ලෝකෝත්තර මාර්ගය. ඒක මාර්ගහංගාට මුල් කරගත් මාර්ගය. ඒක ලෝකෝත්තර මාර්ගය. එතකොට ඒ භවයට යන මාර්ගයක් තියෙනවා. එතකොට අසඤ්ඤ සත්‍යයට උපදින්නට මාර්ගයක් තියෙනවා. මොකක්ද ඒ මාර්ගය? ඉස්සලාම කරන්නට ඕනේ රූපාවචර චතුර්ථ ධානය උපදවන්නට ඕනේ. රූපාවචර චතුර්ථ ධානය. ඊට පස්සේ උපදවලා ඒ චතුර්ථ ධානයේ නැගී සිටලා තමන්ගේ නාම ධර්ම ගැන සිත ගැන ධාන සිත ගැන චිත්ත ප්‍රවාහය ගැන යම් කලකිරීමක් ඇති කර ගන්නට ඕනේ. ඒක හරියට අර රූප විරාග භාවන රූපාවචර චතුර්ථ ධානයේ නැගී සිටලා රූපේ ආදීනෝ මෙනෙහි කරලා අරූප ධානය උපදවා ගන්නවා වගේ වැඩ. එතනදී නම් ඒ ආදීනෝ මෙනෙහි කළා රූප නිමිත්තෙන් හිත මුදවාගෙන අනන්ත ආකාශය අරමුණු කරමින් ධ්‍යානය උපදවා ගන්නට ඕනේ. මෙතන ආපහු නැවත ධ්‍යානයක් උපදවා ගැනීමක් නැහැ. මෙතන තියෙන්නේ කසිනේ මොකද්ද චතුර්ථ ධ්‍යානය උපදවාගෙන ඒ නැගී සිටලා සිත පිළිබඳ සිතේ ආදීනව සිහි කරන්නට ඕනේ. විශේෂයෙන් සංඥාවේ සිතේ ආදීනව සිහි කරලා සංඥා රෝගං සංඥා චඤ්ඤා ගණ්ඩං අර නේව සංඥා නා සංඥායතනෙට මනසිකාර කරා වගේ සංඥාවේ දොස් දකින්නට ඕනේ. ඒ වගේම දීචිත්තං මේ චිත්තය පිළිකුල් නැතන් හරිම කරදරකාර දෙයක්. මේකෙන් අවශ්‍ය නැහැ මට මේක අවශ්‍ය නැහැ. මේ චිත්තේ නැතිවීම හොඳයි ආදී ලෙසට ඒ චිත්තේ නැති බව වටිනා ඇති බව වටිනාකම චිත්තේ ඇති බවේ දොස් එහෙම මෙනෙහි කරන්නට ඕනේ. ඒක හරියට නිකන් අර සංස්කාර ධර්මයේ ආදීනෝ වශයෙන් මෙනෙහි කළා නිර්වාණ ධාතුව සුඛයක් ලෙස මෙනෙහි කිරීම වගේ. ඒ කියන්නේ උප්පාදෝ භයං අනුප්පාදෝ කේමං. ඉපදීම බයක් නොඉපදීම බය නැති අවස්ථාවක්. උප්පාදෝ දුක්ඛං අනුප්පාදෝ සුඛං මෙහෙම මෙනෙහි කරන්න බෑ විදර්ශනාවේදී අවස්ථාවකදී. ඒ වගේ මේ මොනවාද චිත්තය දෝෂයක් චිත්තේ නැති බව වටිනවා කියලා මෙනෙහි කරන්නට ඕන. එතකොට මෙහෙම මෙනෙහි කිරීම තමයි ඒකට චිත්ත විරාග භාවනාව කියලා. චිත්ත විරාග භාවනාව. ඉතින් චිත්ත විරාග භාවනාව. ඒ කියන්නේ චතුර්ථ ධානය උපදවාගෙන ඊට පස්සේ මේ චිත් ඒකේ නැගී සිටලා මේ චිත්ත විරාග භාවනාව සිද්ධ කරන්නට ඕනේ. ඉතින් එතකොට ඊට පස්සේ මේකේ මතක තියාගන්නට ඕනේ මේ කසිනේ වඩනකොට මේ ඒකට අදාළ කසිනත් සාමාන්‍යයෙන් මේ අසඤ්ඤ සත්‍ය උප්පත්ති සඳහා යොදා ගන්නවා කියලා කියන්නේ වායෝ කසිනේ. සමහර ආචාර්ය ආකාශ කසිනේ ගැනත් කතා කරනවා. ඉතින් ඒතර වායෝ කසින තමයි සාමාන්‍ය යොදා ගන්න. මොකද හේතුව දැන් රූප විරාග භවනාව කරන්නට රූපේ දොස් දැකලා රූපේ කෙරේ කලකිරීම ඇති කරගෙන අරූප අරමුණක් අරමුණු කරගෙන තමයි රූප විරාග භවනාව අරක දැමන හරිනේ. මේ රූප විරාග භවනාව සිද්ධ කරන්නේ. ඉතින් එතකොට අරූප විරාග භවනාව සිද්ධ රූප විරාග භවනා කරන රූපය හොඳට රූපය බඳු රූපයට පටිභාග. ඒ කියන්නේ රූපය හා සමාන හොඳ නිමිත්තක් අරගෙන තමයි ඒක මතු කරගෙන ඒකෙන් තමයි අපි අරූප මේකට යන්නේ. ඉතින් අරූප විරාග භවනාවේදී ඒ කියන්නේ නාමය පිළිබඳ දොස් දකින භවනාවේදී නාම පටිභාග නිමිත්තක් ගන්නට කියනවා. ඒ කියන්නේ රූපයට වඩා වෙනස්සක. එතකොට තමයි වායෝ කසිනේ ගන්න කියලා කියන්නේ. වායෝ කසිනේ. වායෝ කසිනේ කියන එක අර පඨවි ආපෝ තේජෝ නීලාදී කසිනවලට වඩා ප්‍රකට. ඒ කියන්නේ ඒකේ රූපීමය භය ප්‍රකට නෑ. ඒක දුම් මැටියක් වගේ නේ. ඒක දුම් නිකන් දුම් බලාවක් වගේ නේ පේන්නේ. ඒක අර උෂ්ම දුම් බලාවක් වගේ තමයි අර මොකෙන්ද මොනවාද කිරිබත්කෙන් දුම් දානවා වගේ ඒ වගේ එකක් තමයි පේන්නේ. ඒකේ උග්ඝා නිමිත්ත චලයි පටිභාග නිමිත්ත අචලයි. ඉතින් ඒ නිසා ඒකේ අර අරූප පටිභාග බව වැඩි නාමයන්ට කිට්ටු භාව වැඩි. ඒ නිසා මේ ආවායෝ කසිනේ අරමුණු කරන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් සමහර ආචාර්යෝ මේ නිසා ආලෝක කසිනේ කොහොමත් බ්‍රයිට් බෑ, නිල පීත ලෝහිතෝදාතත් බෑ. ඒවත් වර්ණ කසින අතිශය ප්‍රබලයි, ප්‍රකටයි හිතට. පටවිය ආපෝ තේජොත් බෑ. මොකද පටවිය එකත් වැටෙන්නේ දුඹුරු පාට ආදී ලක්ෂණ වලින්. නීලෙකත් ආපෝ එකත් ඒ නීලාදී ලක්ෂණ වලින්. ඒ කියන්නේ ඒ මිස්ටර් ඒ පාටත් පාටවල පාට කියන්නේ ඒ පාට අදහසත් එක්ක තමයි වැටෙන්නේ. තේජෝ කසිනියත් එහෙමයි. ඒ නිසා වායෝ තමයි ගැලපෙන, ආකාශයත් ගැලපෙනවා කියලා අදහසක් තියෙනවා. දෙක අතරේ එකපාර ප්‍රතික්ෂේප කරන්න අමාරුයි. ඒක සමහර ආචාර්යවරු කියන අදහසක්. ඉතින් ඒ විදිහට මේ පටිභාග ඒ නාම ධර්ම බලමු වෙනවා. වායෝ කසිනේ නාම ධර්මයන්ට කිට්ටු ස්වභාවයේ තියෙන, ඒ කියන්නේ කිට්ටු කියන්නේ ඒකට රූප භව ප්‍රකට නැති වායෝ කසිනේ වඩලා තමයි ඒකේ චතුර්ථ ධානයේ දක්වා චතුර්ථ ධානය දක්වා දිනු කරන්නට ඕනේ. චතුර්ථ ධානය ඊට චතුර්ථ ධානයේ නැගී සිටලා චතුර්ථ ධානයෙන් නැගී සිටලා ඒකෙන් ඉමර්ජ් වෙලා නැගී සිටලා ඊළඟට සාමාන්‍ය සිත් වලින් පරිකර්ම සිත් වලින් පරිකර්ම සිත් කියන්නේ කාමාවචර සිත් කියන එක ඈ. ඒ පරිකර්ම සිත් වලින් මේ ධාන සිත ඇතුළු අනිත් චිත්ත ප්‍රවාහය මේක භාවනාවට ලක් කරන්නට ඕන. එතකොට මේක තියෙන දොස් මේ ධාන සිතෙහි ඉතිරි සිත්වල තියෙන දොස් දකින්නට ඕන. ඒකට කියනවා දීචිත්තං ආදී ලෙසට සිතේ දැන් කමක් නැහැ. දොස් දකිමින් ඒකේ එක කෙරෙහි ආදීනවය සිතේ තියෙන ආදීනවය මෙනෙහි කරලා සිත නැතිභාවයේහි වටිනාකම මෙනෙහි කරන්නට. එහෙම කරනකොට චිත්ත පිළිබඳ විරාගය ඇති කරගන්නවා. කියන්නේ ඇලීම නැති කරගන්නවා කියන එක. ඒ කියන්නේ අරූප භාවනාවත් ඒකනේ කරන්නේ. මේ මනසිකාරය කරලානේ අර අර නිමිත්ත අපි මේ නිමිත්ත කියන්නේ ආකාසානං ඡායතනේ බලලා ධානය උපදව ගන්නට කියන්නේ. එතකොට රූපයේ කෙරෙහි විරාගය අපි ඒ ධානයට සමවැදුණත් ඒ ධානය ඉපදෙව්වත් අපි උපදෙස් දෙනවා රූප විරාගය නැවත නැවත කරන්නට. රූපේ දොස් නැවත නැවත බලන්නට ඕනේ. අරූප ධානලාභී කෙනා නැවත නැවත රූපේ දොස් බලන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් කරන්නට ඕන දෙයක්. ඉතින් ඒ විදිහට මේ චිත්ත විරාග භාවනාව කරනකොට සිතේ දොස් නැවත නැවත බැලීම අපි සිද්ධ කරන්නට ඕනේ. ඉතින් ඒ විදිහට හරි. එතකොට ඒ චිත්ත විරාග භාවනාව විශේෂයෙන් සිතේ දොස් දකින්නට ඕනේ නැවත නැවත. එම කාලයක් කරගෙන යනකොට සිත පිළිමද ආසාව නැත්තම් යම් කොහොමත් අපිලා නාම රූප ක්‍රියා ආසාව තියෙන නිසා ඒක යටපත් වෙනවා. ඒක විස්කම්බණය වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර ධ්‍යානයේ නොපිරිහි ඉන්නටත් ඕනේ. ඒතකොට නැවත නැවත ඒ වායු කසිනේට සමවදින්නට ඕනේ. අනිත් කසිනේට සමවදින්න තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මේකට සමවදින්න මෙයාගේ හිත තියෙන්නේ බලාපොරොත්තුව තියෙන්නේ අචිත්තක භාවයේ උප්පත්ති ලබන. ඉතින් මේකෙදි අන්නේ තීර්ථකයෝ මේකට කැමති වෙන්න හේතුව තමයි අන්නේ තීර්ථකයන්ගේ බෞද්ධ학මෙන් නැති අය ගොඩක් වෙලාවට බහුතරයකට විමුක්තිය නැත්තම් දුකෙන් මිදීම ගැන වුන් විශ්වාස කරන්නේ යම්කිසි උප්පත්තියක්. දැන් බුදුදහමේ තමයි උප්පත්තිය නිරෝධයෙන්, ජාති නිරෝධයෙන් දුක්ඛ නිරෝධය කතා කරන්නේ. ජාති නිරෝධයෙන් දුක්ඛ නිරෝධය කතා කරන්නේ බුදුදහමේ. අනිත් තැන්වල කතා කරන්නේ යම්කිසි විශේෂ උප්පත්තියක් ගැන. ස්වර්ග උප්පත්තිය, දෙවියන් සමග එකතු වීම, බ්‍රහ්මයා සමග එකතු වීම, නැත්නම් පරමාත්මය සමග එකතු වීම වෙන්නට පුළුවන්. සමහර මේ අසඤ්ඤ සත්‍ය උප්පත්තියද, සමහර අරූප ලෝකයේ උප්පත්තියද, මේ ආදී ලෙසට එක එක විශේෂ තලයන් සමග එකෝ එක එක දේවල් එක මිශ්‍ර වීම, එහෙම නැත්නම් ඒවල උප්පත්තිය ලැබීම තමයි ගොඩාක් ධර්මනිකායවල, කියන්නේ ආගමික ආගම්වල කතා කරන්නේ ඒ විමුක්තිය දුකෙන් මිදීම යම් විශේෂ උප්පත්තියක් ඉල්ල කරගෙන. ඒතකොට මේ සමහර තීර්ථකයෝ, ඒ කියන්නේ තීර්ථක කියලා කියන්නේ සමහර තාපස්වරු, සමහර ඍෂිවරු වගේ අය, සමහර නැත්තම් ඒ මෙඩිටේටර්ස්ලා, භාවනා යෝගීන් උන් දන්නව මොක් හරි කොහොම හරි තොරතුරක් මත හෝ දිවසින් බලලා කොහොම හරි මේ අසඤ්ඤ සත්‍යය කියන එකේ මේ කියන ප්‍රශ්න මොකද්ද? වද බන්ධන ආදී වූ ප්‍රශ්න. උදාහරණයකට අපිට කවුරු හරි පහරක් ගැහුවාත් ඒක සිතක් තියෙනවනම් ඒ වේදනාව දැනෙන්නේ. ඉතින් ඒ නිසා කායික පීඩා, මානසික පීඩා, මේ සියලු පීඩාවන් රූපයටන පීඩා පවා දුකක් ලෙස අපිට මොකද දැනෙන්නේ, දැනගැනීම සිද්ධවන්නේ, විඳීම සිද්ධවන්නේ සිතක් තිබුණොත්. ඒ නිසා සිතේ නිරෝධය සිතක් නැති බව සැපයක් ලෙස වුන් සලකනවා. ඒක සැබෑම සැපයක් තමයි. සිතේ අචිත්තක භාවයේ සැපයක්. ඒක ගැන වාදයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ භාවය ගැන සලකලා ඒ උප්පත්තිය විමුක්තිය ලෙසත්, සමහරට ඒක සදාතනික විමුක්තියක් ලෙසත් සලකලා ඔවුන් ඒ තලයට යන්න තමයි භාවනාව සිද්ධ වෙන්නේ. එතකොට චිත්තය ගැන ආරාගය, ලෝභය යටපත් කරනවා, ඇලීම යටපත් කරලා චතුර්ථ ධානයෙන් නොපිරිහි, නැත්නම් ධානයෙන් නොපිරිහි කාලක්‍රියා කරාම ඒ චතුර්ථ ධාන භවයෙන් බලයෙන් අර අසඤ්ඤ සත්‍ය උප්පත්තියලා උපදින්නේ රූප මාත්‍රයක් පමණයි, රූපස්කන්ධය පමණයි. යම්සේ මේ භවයේ කොහොමද කාලක්‍රියා කළේ ඒ ලෙසට ඒ භවය උපදිනවා. උදාහරණ උඩුබෙලියතර අපවත් මෙහෙරේ නා උඩුබෙලියතරම උපදිනවා. අනේ දකුණු වැලෙන් නිදාගෙන මෙයා ගියා නම් ඒ විදිහට උප්පත්තිය ලබනවා. ඊට පස්සේ හිටගෙන නැත්තම් මොකටද හේතු වෙලා කාලක් ක්‍රගෙන හේතුව. ඊට පස්සේ ඉඳගෙන කාලක් ක්‍රගෙන ඉඳගෙන. ඒ විදිහට ඒ ඉන්න ඉරියව්වෙන් ඒ යම් ඉරියව්වකින් තමන් කාලක්‍රියා කරා නම් ඒ ඉරියව්වෙන් තමයි තමන් ඒ තලයන්හි උප්පත්තිය ලබන්නේ. ඊළඟට ඒ ධ්‍යාන වේගයේ තියෙන තාක්කල්, ධ්‍යාන වේගය කියලා අදහස් කරන්නේ ඒ චතුර්ථ ධ්‍යාන සිතෙහි චේතනාව තියෙනවා. ඒ චේතනාවේ තියෙනවා කර්ම සාමත්‍රිය කියලා, සාමර්ථය. ඒක නිකන් කර්ම ශක්තිය කියලා. ඒ කර්ම ශක්තිය සාමාන්‍යයෙන් දැන් අපේ චිත්තසංතානේ නිදානගත වෙනවා. කර්මයක් අපේ ඕනම සිතක්, ඒ කියන්නේ ජවන සිතක්, කර්ම සිතක් රැස් වෙනකොට සිත නිරුද්ධ වුණාට සම්පූර්ණ නිරුද්ධ නොවි ශක්තියක්, සාමර්ථයක්, හැකියාවක් අපේ චිත්තසංතාන තුළ නිරුද්ධ වෙනවා. නිදානගත වෙනවා සමාවෙ. නිදානගත වෙනවා චේතනාව නිරුද්ධ වුණාට. එතකොට ඒ කර්ම වේගයේ පවතින තාක්කල් තමයි අර රූපස්කන්ධය පවතින්නේ. ඒක පවතින තාක්කල් රූපස්කන්ධය පවතිනවා. එතකොට ඒක නැති වෙනකොට රූපස්කන්ධය එතනින් චුත වෙනවා. එතකොට ඒ නිසා උපරිම වශයෙන් කල්ප මහා කල්ප 500ක් මේ විදිහට පවතිනවා. හොඳම ප්‍රබල ධ්‍යානයකින් චිත්ත විරාග භාවනාව සිදු. එතකොට ඒ චතුර්ථ ධ්‍යානයෙන් තමයි මේ ප්‍රතිසන්දිය ලබා දෙන්නේ. ඒක රූපස්කන්ධය විතරයි උපදවන්නේ. කර්මජ රූප ටිකක් උපදවන්නේ. පසුවේ කර්මජ රූප වලින් ඍතුජ රූප ටිකක් හැදෙනවා. ඉතින් ඒ කර්මයේ ඍජ රූප විතරක් උපදවන්නේ චතුර්ථ ධ්‍යාන හැකියවන්නේ සිත නූපදන්න. අර චිත්ත විරාග භාවනාවෙන් ඒ චතුර්ථ ධ්‍යානය වට කරගත්ත නිසා, ඒකෙන් බලපෑමට ලක් වෙච්ච නිසා. ඒ කියන්නේ චතුර්ථ ධ්‍යානයෙන් තමයි ප්‍රතිසන්දිය, රූප ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ, රූපස්කන්ධය 15. එතකොට ඒ චතුර්ථ ධ්‍යාන ප්‍රතිසන්දි චතුර්ථ ධ්‍යාන චේතනාවට සාමාන්‍යයෙන් දැන් යම් කිසි ප්‍රතිසන්දියක් ඇති කරනවා නම් ඒ කර්ම චේතනාව විසින් නාම රූප දෙකම උපදවනවානේ. නාම රූප දෙකම උපදවනවා. ඒ කියන්නේ ඔක්කන් තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියලා කියනවානේ. ඒතර උනොන්ට නැත්නම් අඤ්ඤමඤ්ඤ සහජාත පච්චේන පච්චයෝ කියලා කියනවා. ඒතර නාම රූප දෙකම තමයි අර කර්ම චේතනාවෙන් නැත්නම් කර්ම ශක්තියෙන් උපදවන්නේ. මෙතනදී ඒ චතුර්ථ ධ්‍යාන දැන් මේක නම් චතුර්ථ ධ්‍යාන චේතනාව ඒ ශක්තිය නැත්නම් චේතනාව මේක මේ චිත්ත විරාග භාවනාවෙන් ආවරණය කරලා තියෙන. එකෙන් බලපෑමට ලක් වෙලා තියෙන. ඒතර මේ නිධානගත වෙන කර්ම ශක්තිය සමර්ථ වෙන්නේ රූපයක් උපදවන්නට විතරයි. මොකද චිත්ත විරාග භවනාව නැමැති කර්මයෙන් අර සිත පිළිබඳ රාගය යටපත් කරපු නිසා ආසාව යටපත් කරලා තියෙන නිසා මේ චතුර්ථ ධ්‍යාන චේතනාව චිත්ත විරාග භවනාවෙන් ප්‍රතිමණ්ඩිත නැත්තම් ඒකෙන් බලපෑමට ලක්වෙච්ච මේ චේතනාව රූපයක් විතරයි උපදවන්නට සමර්ථ වන්නේ. ඒ ශක්තිය යම් තාක් පවතීද ඒ තාක් මේ රූපස්කන්ධය දිගටම පවතින එක අපි ටිකක් බෝඩ් එකට ගිහිල්ලාම මේක කරොත් එතකොට දැන් අපි කෙනෙක් චතුර්ථ ධ්‍යානය ධ්‍යාන උපදවනවා මොන කසිනේද? වායෝ කසිනේ. උපදවලා මේකෙන් නැගී සිටලා පරිකර්ම සිතෙන් චිත්ත විරාග භාවනාව විරාග භාවනාව සිද්ධ කරනවා. මොකද සිතෙහි දොස් දකින්න. එතකොට මේ චිත්ත විරාග භාවනාවෙන් මේ චතුර්ථ ධ්‍යානයට බලපෑම සිද්ධ වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ඒක අපිට සෛද්ධාන්තිකව මෙහෙමයි ගන්න වෙන්නේ. චතුර්ථ ධ්‍යාන මම උපකල්පනය කරනවා මෙහෙම තමයි ඒක වෙන්නට ඕනේ කියලා. තර චතුර්ථ ධ්‍යාන චේතනා නිරුද්ධ වෙනකොට මේකෙන් යම් කර්ම ශක්තියක් මේකෙන් ගැබ් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි චිත්ත විරාග භාවනාව සිද්ධ කරන්නේ. මේ චිත්ත විරාග භාවනාව විසින් මොකද කරන්නේ? නාම ධර්මයේ පිළිබඳ චිත්තය පිළිබඳ ආශාවක් තිබුණා නම් ඒ ආශාව යටපත් කරනවා. යාශාව යටපත් කරාම මේ තියෙන කර්ම ශක්තිය මේ කර්ම ශක්තිය දැන් දිගටම පවතිනවානේ. මේ තියෙන කර්ම ශක්තිය මේ චිත්ත විරාග භාවනාවට මේ ආසාව යටපත් වෙනකොට මේකේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. මේකේ ලොකු වෙනස්කමක් සිද්ධ මේ වෙනස්කම හේතු කරගෙන මේ චුතිය සිද්ධ වෙනකොට මේ කර්ම ශක්තිය විසින් ඇති කරවන්නේ රූපය පමණයි. රූපේ නාමයක් ඇති කරවන්නේ. ඇයි නාමය ඇති නොකරන්නේ? මේ චිත්තේ පිළිබඳ ආසාව යටපත් වීව තිබෙන නිසා. මොකද මේ කර්ම ශක්තිය තමයි ප්‍රතිසන්දිය ඇති කරවන්නේ. ඒක ඇත්ත. නමුත් ඒකට ඒ තෘෂ්ණා අවිද්‍යාව උපකාරය අවශ්‍යයි. ඒක ආහාරය තමයි තෘෂ්ණා අවිද්‍යාව. ඒතකොට ඒ උපකාරය ඒකෙදි නාම ධර්ම පිළිබඳ තියෙන ආසාව යටපත් කිරීම නිසා තමයි මේ කර්ම ශක්තිය විසින් රූපයක් පමණක් ඇති කරවන්නේ. ඕක තමයි උතන සිද්ධ වෙන්නේ. ඊළඟට මේ කර්ම ශක්තිය දිගට තියෙන තාක්කල් රූපය පවතිනවා. මේක යම් වෙලාවක අවසන් වෙනවා නම් එදාට රූපය අවසන් වෙලා ඊළඟට නාම රූප ප්‍රතිසන්දියක් කාම ලෝකෙහි හට ගන්නවා. එතකොට මේ විදිහට මේ චුතියෙන් අනතුරුව අපි මෙතන චුතිය කියලා ගමු. මෙතන කියලා චුතිය. හරිනේ මේ. එතකොට මේ විදිහට මේ කර්ම ශක්තිය යම් වෙලාවක අවකාශ ලැබලා මෙතනින් ප්‍රතිසන්දි ලබා දෙනවා. මේක කොහොම ඉරස් කරන්න මේ ටික. හරිනේ. ඊට පස්සේ මේ කර්ම ශක්තිය දිකටම පවතින එක තියෙන තාක්කල් මේක පවතිනවා. ඉතින් මේ විදිහට මේ තමයි මෙකනිසම් එක මේකේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක අපි කියවලෙමු. ඒතර අවසන් කරන්න පුළුවන් අපිට. ඇතමෙක් තීර්ථායතනයක පැවිදි වී වායෝ කසිනෙහි පරිකර්ම කොට චතුර්ථ ධානය උපදවා ගනි. අනතුරේම ධානයේ නැගී සිට සිතෙහි දොස් දකි. සිත ඇතිකල්හිම අතපය කැපීම ආදී දුක්ද සියලු භයද වෙයි. එබැවින් මේ සිතෙන් ප්‍රයෝජනයක් නොමෙත. අචිත්තක භවේ ශාන්තයයි. සිතමින් චිත්ත විරාග භාවනාව දියුණු කරයි. සංඥාව ගණ්ඩේක සංඥාව සල්ලේක යනාදී ලෙසට දීචිත්තං දිබ්බතේ තං චිත්තං යනාදී ලෙසට සිතෙහි දොස් දකිමින් භවනා කරයි. සිත පිළිබඳව ආශා විෂ්කම්මණී වූ පසුව ධානයේ නොපිරිහි කාලක්‍රියා කොට ඔහු අසඤ්ඤ සත්ත්ව දෙවියන් අතර උපදිති. චිත්ත ප්‍රවාහය චුතිසිත නිරුද්ධ වීමෙන් මෙහිදීම නතර වේ. නැත්නම් චිත්ත ප්‍රවාහය මෙතනදී නතර වෙනවා. නැවත කන්ටිනියු වෙන්නේ රූපස්කන්ධයේ පමණක් අසඤ්ඤ සත්ත්වයේහි පහළ වීම. දුනුදියේ වේගයෙන්, ඒ කියන්නේ දුන්නේ දියෙහි නැත්නම් ඒ ලනුවේ වේගයෙන් විඳින ලද ඊතලේ යම්තාක් දුනුදියේ වේගයේ පවතීද ඒ තාක් කල් ආකාශයේ ගමනක. ඒකත් එක්ක වේගයක් තියෙන ගැබ්බෙලා ඒ වේගයේ තියෙන තාක් කල් තමයි මේක අවකාශය යන්නේ. එසේම ධාන වේගයෙන් අසඤ්ඤ බ්‍රහ්ම තලයට ගෙන යන ලද සත්වයෝ යම්තාක් ධාන වේගයේ පවතීද ඒ තාක් කල් එම භවයේ සිටී. ධාන වේගයේ පිරිහුණු කල්ලි ඒ රූපස්කන්ධය අතුරුදහන්. ඒතර ධාන වේගයේ කියන එක ටීකාවල දක්වලා අතර මේ ගන්නේ කර්ම වේගය. අසඤ්ඤ සත්වෙහි උප්පත්තිය ගෙනදීමට හේතු වුණු චතුර්ථ ධ්‍යාන චේතනාවෙහි කර්ම ශක්තිය කර්ම සාමත්‍රිය තමයි මේ ධ්‍යාන වේගය කියලා හඳුන්වලා තියෙන්නේ. අසඤ්ඤ සත්වෙහි රූපස්කන්ධය අතුරුදහන් වී අනතුරු ක්ෂණයකින් කාම ලෝකයේ ප්‍රතිසන්දි සංඥා උපදී. ප්‍රතිසන්දි සාමන්ද ඉපදීමෙන් එම සත්වයන්ගේ අසඤ්ඤ සත්වෙන් චුත වීම පැනවේ දැනගනු ලැබේ. කියන්නේ මේක ඉපදී බුදුරණස් දේශනා කරේ මේකේ ඉපදීමෙන් එතන චුත වෙනවා කියලා. ඒකෙන් කියන්නේ මේක ඉපදිස්ස නිසා චුත වුණා නෙමෙයි චුත වෙච්ච නිසා තමයි මේක ඉපදුනේ. එතකොට මේක ඉපද ඒ කියන්නේ කාම ලෝකයේ ප්‍රතිසන්දි ගන්නකොට අසං සත්‍යෙන් චුත වුණා කියන එක අපි දැනගන්නවා කියලා මතක තියාගන්න ඕනේ. හරිනේ? ඒක ඥාපක හේතුවක් ලෙස තමයි විස්තර කරලා තියෙන්නේ. අසඤ්ඤ සමාපatti උපදවා අසඤ්ඤ සත්වේ උපදින්නේ අන්‍ය තීර්ථකයෝ. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ එම තලයේ ඉපදීමට බලාපොරොත්තු නොවෙති. මන්දයත් අන්‍ය තීර්ථකයෝ උප්පත්ති විශේෂයන්හි විශේෂ උප්පත්තින් හි විමුක්තිය වේය යන අදහස ඇත්තාහු වෙති. උප්පත්ති විශේෂ විශේෂ උප්පත්තියන්නේ විමුක්තිය වේ යන අදහස ඇත්තාහු වෙති. එබැවින් ඔහු සංඥාව කෙරෙහි නොඇලීම සහ ඇලීම දුරු නොකිරීමෙහි ආනිශංස ආදීනව දැක අසඤ්ඤ සමාපත්තිය උපදවා අසඤ්ඤ සත්වෙහි උපදී. ඒතර අසඤ්ඤ සමාපත්තිය කියලා ගන්න වෙන්නේ මේ චතුර්ථ ධ්‍යානය තමයි සමාපත්තිය. මේ චිත්ත විරාග භාවනාව විසින් ප්‍රතිමණ්ඩිත වෙච්ච සමාපත්තිය. එතකොට තමයි එහෙම නැත්තම් මේකටත් චිත්ත විරාග භාවනාවට එහෙම කියනවා නම් සම කියන්න පුළුවන් බව පේනවා. නමුත් සමාපatti වෙන්නේ චතුර්ථ ධ්‍යාන නිසා ඒ චිත්ත විරාග භාවනාවෙන් ප්‍රතිමණ්ඩිත වෙච්ච මේ චතුර්ථ ධ්‍යානය තමයි අසඤ්ඤ සමාපත්තිය ලෙස සැලකන්නේ. ඒ අසඤ්ඤ සමාපත්තිය ඉන්නකොට මනුස්ස ලෝකෙදි සිත නැතුව ඉන්න බෑ. එහෙම කරන්න බෑ. එයා චුත වෙලා ගිහිල්ලා ඒ භවෙදි තමයි සිතෙන් තොරව වාසය කරන්නේ. මේක ඊටාම ප්‍රනීත උප්පත්තිය. මොකද හේතුව සිත නිසා යම් දෝෂයක් වේ නම් ඒ දොස් සියල්ලම ඒ මහා කල්ප 500 පුරාවටම නැහැ. ඒ කාටද හිතනවා මේක කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා මතක තියාගන්න. මේකේ ප්‍රයෝජනයක් නැති බව වැටහෙනවා නම් එහෙම හිතනවා නම් ඔබ නිර්වාණ ධාතුවේ සුඛය තේරිලා නැහැ කියන එක. නිර්වාණ ධාතුව කියන්නේ අචිත්තක අරූපීමේ තත්වයක්. ඒකට ඒකෙන් චුත වීමක් නෑ. ඒක සදාටම තියෙන එක. ඒකට පත් වුණාට පස්සේ. ඉතින් ඒ නිසා එතනත් විඳීමක් නෑ. විඳීමක් නැහැ. මොකද එතන සිත යනු දෝෂයක් නිසා, සිත යනු දුක්ඛයක් නිසා, සිතේ නූපදීම සිතේ නොපැවැත්ම සැපයක්. රූපේ දුක්ඛයක් නිසා රූපේ නොපැවැත්මීම, රූපේ නොපැවැතීම සැපයක්. ඒ නිසා නිර්වාණ ධාත සහ ඒකෙන් චුත වීමක් නැහැ. නැවත ඉවත් වීමක් නෙවෙයි. ඒක පරම සැපය. ඒක පරම සුඛය. අසඤ්ඤ සත්‍යයේ තියෙන්නේ එක්තරා විදිහකට ඒ වගේ ඒකට සමාන එකක්. මොකද හේතුව සිත නැහැ මහා කල්ප 500කට. ඒතකොට එතන සිතෙහි නැති බව නිසායි මහා කල්ප 500ෙම සිත නිසා විය හැකි දුක් වලින් මිදලා ඉන්නේ සත්‍යය. ඒක මිදින සැපයක් නෙවෙයි, ඒක අවේදිත සුඛය. එතකොට නමුත් මහකල් 500කින් නැවත සිත පහළ වෙන නිසා සියලු අනුප්පන්න දුක්ඛේ නිරෝධය වෙලා නැහැ. මහකල් 500කට තමයි අනුප්පන්න දුක්ඛේ නිරුද්ධ වෙලා තියෙන්නේ. යටපත් වෙලා තියෙන්නේ. එන සියලු අනුප්පන්න දුක්ඛේ නිරෝධයක් වෙලා සම්පූර්ණ නිරෝධ වෙලා බීමක් නැහැ. ඒ නිසා ඒක නිර්වාණ ධාතුවට සම්පූර්ණයෙන් වෙනස් කිට්ටු කරන්න බැරි එකක්. නමුත් කාම සැපේ එක බැලුවට පස්සේ මේක ඉතා අතිශය ප්‍රණීත වූ සැපයක්. මේ අසඤ්ඤ සත්වයේ තියෙන්නේ දුක්ඛේ අනුත්පාදයක් තියෙන නිසා. අරූපතලයත් එහෙමයි. අරූපතලෙ හැබැයි විඳීමක් තියෙනවා සිතෙන්. රූපේ අනුත්පාදේ නිසා, රූපේ නිසා අපිට යම් ප්‍රශ්න වේ නම් ඒ සියලු ප්‍රශ්න වලින් ඒ මහා කල්ප ගණනටම අරූපතලෙ ඉන්න කෙනා ඒ දුකෙන් මිදිලා ඉන්නේ. ඒතකොට ඒ නිසා අසඤ්ඤ සත්වය කියන එක විශේෂ සුගති ආත්ම භාවයක්. ඒක අතිශය ප්‍රණීත සැපවත් දුක්ඛෙන් මිදුණා වූ සත්වයන්ට ප්‍රතිෂ්ඨා පිණිස පවතිනා වූ සුගති තලය. ඒක සුගතියක් ඇත්තට. නමුත් ඒක බුදුදහමේ වර්ණනාවට ලක් නොකරන්නේ ඒකට ගියාට පස්සේ අර සිත නැති නිසා විශේෂ පාරමී ආදී ගුණ දිනු කරලා ඔවුන්ට නිර්වාණ මාර්ගයේ යන්නට අවස්ථාව නොලැබෙන නිසාත් බුද්ධ ශාසන මගහැරෙන නිසාත් විශේෂ පාරමී දියුණුවක් සිද්ධ නොවන නිසා තමයි මේ අසඤ්ඤ සත්වයේ කියන එක ගැන වර්ණාව කරන්නේ නැත්තේ. ඒකට යන්න කියලා එන්කරේජ් කරන්නේ නැත්තේ. අරූපතලයට එහෙම එන්කරේජ් කරන එක පෘථග්ජනට. හැබැයි ආරයන් වහන්සේ කෙනෙක් අරූපතලයට ගියොත් පැහැදිලිවම ඔහුට තනියම භාවනාව සිද්ධ කරලා මාර්ගඵල ලබන්නට පුළුවන්. ඉහළ මාර්ගඵල ලබන්නට පුළුවන්. අසඤ්ඤ සත්වයේ කරන්නට බෑ. සහ ආර්යෝ අසඤ්ඤ සත්වයේ උපදින්නේ නැහැ කියනවා. ඉතින් මම දන්නේ ආර්ය උත්සාහ කළොත් යන්න බැරිද? ඒක ධර්මතාවයක් ලෙස වෙන්නේ නැද්ද? කොහොම හරි අසඤ්ඤ සත්වයේ ආර්යෙක් උපදීමක් සිද්ධවන්නේ නැහැ. එතකොට ওই විදිහට තමයි ආසඤ්ඤ සත්වයේ ගැන කියන්නට තියෙන්නේ. ඉතින් වායෝ කස්සිනේ චතුර්ථ ධානය උපදවලා ඒ නැගී සිටලා රූප විරාග භවනාව කරා වගේ චිත්ත විරාග භවනාව කරනවා. සිත පිළිමද ආසවයටපත් කරනවා. ඊළඟට ඒ චතුර්ථ ධානය චේතනාවෙන් ඒ සත්‍යය උප්පත්තිය ලැබනවා. රූපස්කන්ධයේ පවණක් ඇති. මේක තවත් ගැඹුරට විස්තර කරන්නට පුළුවන්. ඒ කියන්නේ සිතේ මේක තියෙන්නේ අපිට දැන් පංචවෝකාරයේ තියෙන්නේ නාම රූප දෙකම හට ගැනීමට හේතු අපි ළඟ තියෙනවා. ඒතර විශේෂයෙන් රූපය හට ගැනීමට හේතු තියෙනවා නාමයේ පිළිමද රාගය දුරු කළ නැහැ. ඒ නිසා රූපය හට ගන්නකොට නාමයත් ඇති කරව නාමයත් එක්කම තමයි හටගන්නේ. ඒක නාමයේ නාමයේ උපකාර ලැබමින් තමයි හටගන්නේ. නාමයේ මත ඩිපෙන්ඩ් වෙලා තමයි හටගන්නේ. ඒ වගේම නාමයේ උපදිනට හේතු තියෙනවා රූපේ පිළිබඳ ආසාව යටපත් කළ නැහැ. එතකොට නාමයේ උපදිනකොට රූපේ මත යැපෙමින් තමයි හටගන්නේ. මෙතනදී වෙන්නේ රූපේ උපදින්නට හේතු තාම දුරු කළ නැහැ. ඒවා සහිතයි. නමුත් නාමයේ කෙරෙහි රාගය යටපත් කරපු නිසා නාමයේ අපේක්ෂාවකින් තොරව, මොකද අතෘෂ්ණාවෙන් අපේක්ෂාව තියෙන, තෘෂ්ණාවෙන් තමයි බලාපොරොත්තුව තියෙන. නාමයේ කෙරෙහි බලාපොරොත්තුවක් නැද. ඒ නිසා නාමයේ බලාපොරොත්තුවකින් තොරව රූපේ තනිය උපදින්නට සමර්ථ වෙනවා. නාමයේ කෙරෙහි නාමයේ උපදින්නට හේතු තියෙනවා රූප තෘෂ්ණාව යටපත් කර රූපයේ කෙරෙහි අපේක්ෂාවක් නැති නිසා රූපයෙන් තොරව නාමයට හට ගන්නට පුළුවන්. ඒ නිසා මතක තියාගන්නට ඕනේ මේ තෘෂ්ණාවේ තියෙන අපේක්ෂා බලාපොරොත්තු අවශ්‍යතාවයේ මත තමයි මේක හටගන්නේ. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ තෘෂ්ණාවටයි මේක ඕනේ. තෘෂ්ණාවේ අපේක්ෂාව බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු නිසා තමයි නාම රූප හටගන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔක ටීකාවේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒකමට ලියන්නත් වෙලා තිබුණේ නැහැ. සහය ගොඩාක් ඉදිරියට යන්නට ඕනේ. ඒකට කාලය ගන්නට ඕනේ දේශනාවට. එහෙමනම් ඊට පස්සේ අසඤ්ඤ සත්වේ තව විස්තර කරොත් මේ කර්ම වේගය පැවතීම ඒස අනන්තර ප්‍රත්‍ය, ඒ කියන්නේ උදාහරණයකට මේ චුතිසිතයි ඊළඟට මේ ප්‍රතිසන්දිත අතර සම්බන්ධය සහ අසඤ්ඤ සත්‍යයේ තියෙන සැපය සවිස්තරව විස්තර කරන්නට ඕනේ. නිරෝධ සමාපත්තියයි මේකේ අතර වෙනස මම හිම දේශනාවකුත් කරලා ඇති. අවශ්‍යයි බලන්නට පුළුවන්. ඉතින් මේ විදිහට මේක සම්බන්ධයෙන් මාතෘකා අරගෙන දවස් කීපයක් කතා කරන්නට පුළුවන්. ඉතින් මම ඒකට යන්නේ නැහැ. මොකද අපේ ඉලක්කය බෞද්ධ භාවනා ටික ඉදිරියට කතා කරන එක නිසා. ඉතින් මේකෙන් අසඤ්ඤ සත්‍යය පිළිබඳ චිත්ත විරාග භාවනාව අවසන් කරනවා. මොකද කවුරුත් එතනට යන්න බලාපොරොත්තුකුත් තියෙනවා කියලා මම හිතන්නේ සහ ඒකට මම උනන්දු කිරීමකුත් කරන්නේ නැති නිසා ඊළඟ දවසේ අපි අභිඥා ඉපදවීම කියන විශේෂ මාතෘකාව ආරම්භ කරනවා. මම සම්පූර්ණ පොතක් PDF එකක් ලබා දෙයි. ඒක මත අපිට දේශනාව කරගෙන යන්න පුළුවන්. එහෙනම් දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න.
ධර්ම සරණයි. සූත්‍රයේ සඳහන් අනිමිත්ත චේතෝ සමාධිය භාවනාව විදිහට කරන්න පුළුවන්.
ඒ මම නේ කලනුත් ඔක ඇහුවා නේද ප්‍රශ්නේ? මම උත්තරයක් දුන්නේ නැද්ද
ඒකට? කලනුත් අර මම හිතන්නේ අවශ්‍ය විස්තරේ ලැබුණා නැතුව හරි එකක් හරි එකක් තියෙනවා තාම ප්‍රශ්නයක් යන්නේ.
මම උත්තරයක් දුන්නා නේද මේ දේශනාවට?
බැහැ ඒකට සවන් නොහස්සනේ.
ඉතින් මට ඒක ඉතින් හැමෝම සතුරු කරන්න උත්තර දෙන්න බෑනේ. එතන තියෙන්නේ ඉතින් මට ආයෙ බලන්න දැන් මාස ගානකට කලින් මම බැලුවා ඒ සූත්‍රය. ඒ අටුවාවත් එක්ක එතන කියන්නේ ඉතින් අනිමිත්ත කියලා අදහස් කරන්නේ අනිත්‍ය ආනුපස්සනාව වැඩිම තමයි තියෙන්නේ. අනිත්‍ය ආනුපස්සනාව වඩලා ලබන මාර්ගඵලවල තියෙන සමාධිය තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. ඒ වගේම අනිත්‍ය ආනුපස්සනාව වඩනකොට හේතේ තියෙන සමාධියටත් අනිමිත්ත සමාධිය කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ ඒක මේ විශේෂ අනිමිත්ත සමාධිය කියලා මොකක්වත් හිතන්නේ නැතුව ඉන්න එකක් නම් එහෙම එකක් නෙවෙයි. සංස්කාර ධර්මය අනිත්‍ය ලෙස මෙනෙහි කරනකොට සිතේ ඇතිවෙන සමාධිය තමයි අනිමිත්ත සමාධිය කියලා. ඒක අනිත්‍යානුපස්සනාව දියුණු කිරීම තියෙන්නේ ඒතර. ඒක දියුණු කරලා ඒක විමුක්ඛ මුඛය බවට පත් වෙනවා සංකාරුපෙක්ඛා ඥාන අවස්ථාවේදී. ඊළඟට ඒක අනුලෝම ඥාන බවට පත් වෙලා ඊළඟට මොනවද මාර්ගඵලයේ උපදිනවා ඒ අනිමිත්ත විමෝක්ෂ මුඛය හරහා. එතකොට ඒ වෙලාවේ නිර්වාණය වැටහෙන අනිමිත්තයක් ලෙස. ඉතින් අනිත්‍යානුපස්සනාව වඩාගෙන ආවම නිර්වාණය නිමිති රහිත ධර්මයක් ලෙස වැටහෙනවා. ඊළඟට මොකද නිමිති සහිත ධර්මවල තමයි ඉදීම් බිදීම් තියෙන්නේ. ඒවා තමයි සංකත ධර්ම හේතුන් නිසා හටගන්න ධර්ම. ඉතින් එතකොට නිර්වාණය අනිමිත්ත ධර්මයක් ලෙස වැටෙනවා. ඵලසිතටත් එහෙමයි. මාර්ගසිතටයි ඵලසිතටයි. එතකොට මේ මාර්ගඵල සිද්දකේ සමාධියද කියන අනිමිත්ත සමාධිය කියලා, අනිමිත්ත විමෝක්ෂය කියලාත් කියනවා ඒකට. ඊළඟට ඒක ලබන්නට ආපු අනිත්‍යානුපස්සනාවට කියන අනිමිත්ත විමෝක්ෂ මුඛය කියලා. ඒකේ සමාධියට තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. ඔයිට හැර දෙයක් ඔකේ නැහැ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ සම්පූර්ණ. ඔය බේසික් ෆන්ඩමෙන්ටල් එකක් ඒක. ඉතින් එහෙම මේ අනිමිත්ත කියලා Tamanට අවශ්‍යද දන්නේ නැහැ. ඉතින් අනේ මොකක්වත් හිතන්නේ නැතුව ඉන්න එක අනිමිත්ත කියන්නේ කියලා. එහෙම එකක් තේරවාද බුදුදහමේ මොකක්වත් නොසිතා ඉන්න, මොකක්වත් අරමුණු නොකරන එහෙම සමාධියක් ගැන කතා වෙන්නේ නැහැ. ඒ සූත්‍රය ওই විදිහට තමයි තේරවාද සම්ප්‍රදාය තුන අර්ථකථනය කරන්නේ. ඔක තමයි බේසික් ෆන්ඩමෙන්ටල්. ඒ සූත්‍රය විතරක් අදාළ කරන්නේ. ඔක තමයි බේසික් ෆන්ඩමෙන්ටල් ටීචින්ග්ස්. දේශනාව අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන මාතෘකා තුන සම්බන්ධයෙන්. අනාත්ම දර්ශ අනාත්ම ලක්ෂණය ගැන මෙනෙහි කරනවන එක ශුන්්‍යතානුපස්සනාව වෙනවා. දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරනකොට ඒක අපනිහිතානුපස්සනත අපනිහිත විමෝක්ෂ මුඛය වෙනවා. අරක ශුන්්‍යත විමෝක්ෂ මුඛය වෙනවා. අනිත්‍ය මෙනෙහි කරනකොට ඒක අනිමිත්ත විමෝක්ෂ මුඛය බවට පත් වෙනවා. ඒ නිසා ඒක තුලින් ලබන ඒවා වලින් ලබන මාර්ගඵල ඒවත් ශුන්්‍යත විමෝක්ෂය, අපනිහිත විමෝක්ෂය, අනිමිත්ත විමෝක්ෂය කියලා නම් කරලා තියෙනවා. ඒක තමයි බේසික් ෆන්ඩමෙන්ටල් එක. ඕක ඔය මත ඉඳලා තමයි අර සූත්‍රය විස්තර කරන්නේ අපි. ඔයර වඩා උත්තරයක් මගෙන් ආයි ඊළඟට ලැබෙන්නේ නැයි තොච්චර තමයි මට කියන්න තියෙන්නේ.
තිරුවන් සරණයි. මම ප්‍රශ්න තමයි ශ්‍රවණා සිතපර දැන් අමුහන්සේ කියපු විදිහට සන්නා සංඥාව නැතිවීම යමක් නම් වෙන්නේ. තොට සංඥාවද කලින් නේද වේදනාව හටගන්නේ. එතකොට ඒක ආපිටට ආපස්සට එන්නේ කොහොමද කියන එක නැත්නම් ඒකේම ප්‍රවේණියක් නැත්නම් හටගන්නේ කියන එකයි.
ඒ කියන්නේ සූත්‍රේ එනවා යං සංජා මොකද යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති මොනවද. එතකොට ඒකෙදි ඉතින් අපිට ඒකෙන් කියන්න අවශ්‍ය නැහැ වේදනාවට පසුව සංඥාව හටගත්තා කියලා ඒකාන්ත නිර්වචනයකට එන්න අවශ්‍යතාවයක් නැහැ. එකම වෙලාවේදී යම්කිසි අරමුණක් ගන්නකොට ඒක විඳිනවා. එහෙමනේ කියන්නේ යං සංජානාති යං වේදේති තං සංජානාති. වේදයිත්වා සංජානාති කියලා නැහැ කොහෙවත්. එහෙම නෙවෙයි කියන්නේ. යමක් එහෙම කියන්නත් පුළුවන් ඕනනම් අවශ්‍ය නම් ඒ ධර්ම මේකේ හැටියට මම දන්න සූත්‍රවල තියෙන්නේ ඕක යම් වේදේති තං සංජානාති. යමක් විඳී නම් ඒ දැනගනි. එතකොට දැනගැනීමයි විඳීමයි එකම වෙලාවෙ වෙන්න පුළුවන්. එහෙමයි කියලා තියෙන්නේ. යමක් දැනගනී නම් යමක් මිදී නම් ඒ දැනගනී. ඒ නිසා වේදනාවට පස්සේ සංඥාව, සංඥාවට පස්සේ චේතනාව එහෙම කියලා එහෙම ඉන්නේ නැහැ අපිට. ඉතින් එකතැනක හම් වෙනවා. ඉතින් සිතෙන් සිත පහළ වෙනවා. ඊට පස්සේ මේ ටික පහළ වෙනවා. එහෙම මේකෙන් පස්සේ එනවා කියපු දේශනා ක්‍රම තියෙනවා. ඉතින් මේ හැමතැනකම අපි ෆන්ඩමෙන්ටල් එක ලෙස ගන්නෙ. මොකද අපිට එනවා මොකේද? මහා වේදල්ල සූත්‍රයේදී සංඥා, චිත්ත, පඤ්ඤා කියන ධර්ම ඒවා සංසට්ටයි. ඒවා එකට මිශ්‍ර වෙලා පවතින. එකිනෙක ඒවා විසංසට්ටේ වෙන් කරන්නට බෑ. එකම චිත්තෝත්පාදී. ඒ නිසා අපේ තේරවාදීන මූලික සිද්ධාන්තයක් තමයි චිත්තචෛසික ධර්ම එකට මිශ්‍ර වෙලා හටගන්නවා කියන එක. සංසට්ට භාවය කියලා කියන්නේ ඔකට. සංසට්ට භාවයේ සම්ප්‍රයුක්ත භාවය කියන්නේ. සම්ප්‍රයුක්ත භාවයේ සංසට්ට භාවය කියන එකේ ගැඹුරු තේරුම තමයි එකට මිශ්‍ර වෙනවා කියන්නේ. මිශ්‍ර වෙනවා කියන එකේ තේරුම තමයි පිටින් බලනකොට නැත්තම් විමසන කෙනෙකුට මේ ධර්මය සියල්ලක්ම එකම දෙයක් බවට පත් වුණා බඳු ලෙස මිශ්‍ර වීම. ඔක තමයි සම්ප්‍රයුක්ත කියන එකේ තේරුම. එකම දෙයක් බවට පත් වුණා. සමං මොකද්ද කියන්නේ ඒකට? එකට යෙදීමටත් සම්ප්‍රයුක්ත කියලා කියනවා. සංයුත්ත කියන එක පර් කියන එකේ විශේෂාර්ථයක් නෑ. ඊට පස්සේ අනිත් එක තමයි ඒකී භූතමිව එකම දෙයක් බවට පත් වුණා ලෙස මිශ්‍ර වීම තමයි සම්ප්‍රයුක්ත භාවය කියලා කියන්නේ. ඒකට කියනවා තව එකක් සංසක්ත භාවය කියලා. ඉතින් එතකොට මේ ධර්මයේ හැටියට සංඥාවට තනිය උපදින්නට බෑ. ඒකට චිත්තය අවශ්‍යයි. වේදනාවත් අවශ්‍යයි, අනිත් ධර්ම ටිකත් අවශ්‍යයි. මොකද අපිට ගැඹුරින් විස්තර කරන අපි අපි තේරවාද සිද්ධාන්ත මාලා විස්තර කරලා ඇති. ඒ ටික එහෙම නැතුව චිත්තෝත්පාදයකට ෆන්ක්ෂන් වෙන්න බෑ හරියට. ඒතකොට ඒක ආරම්මන ග්‍රහණයේ අර්ථ සාධක වෙන්නේ නේ. ඉතින් ඒ නිසා සංඥාවක් තියෙනකොට වේදනාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා. ඒ ටික තියෙන්නට ඕන. ඉතින් ඊට පස්සේ ඒ ඒ ඒ වෙනතෝ ඒවා එකිනෙක පෙරපසු වී දැන් සංඥා විතරක් පහළ වෙනවා, ඊළඟට වේදනාව පහළ වෙනවා, ඊළඟට එහෙම එකක් නෑ තේරවාදී කිසිසේත්ම නෑ එහෙම එකක්. ඒ ඔක්කොම කිසිම සංකත පරමාර්ථයක් තනියම හට ගන්නවා කියලා එකක් නෑ. ඉතින් ඒ නිසා සංඥාව සර්වචිත්ත සාධාරණයි අභිධර්මයේ හැටියට, චේතනාව සර්වචිත්ත සාධාරණයි, වේදනාව සර්වචිත්ත සාධාරණයි. ඒ නිසා හැම සිතකම පහළ වෙනවා සලකනවා. ඉතින් ඒ නිසා මේ යම් වේදේති තන් සංජානාති කියන පාඨයෙන් කියවෙන්නේ නැහැ වේදනාවට පස්සේ සංඥා පහළ වෙනවා කියලා. සමහර දේශනා තියෙනවා මේකෙන් පස්සේ මේක වෙනවා, මේකෙන් පස්සේ මේක වෙනවා කියලා. ඒවල අපි අර්ථ ගන්නට ඕනේ ප්‍රකට භාවයේ. ඒ කියන්නේ ප්‍රකට භාවය කියන්නේ මේක දැනගෙන ඊට පස්සේ මේක කරනවා, මේක දැනගෙන මේක කරනවා. සමහරලාට මෙහෙමත් තියෙනවා. එහෙම දේශනාවේ අදහස් වුණාට එකම මොකද්ද දේශනාවේ එහෙම අදහස් වුණාට එකම වෙලාවේ තියෙන එකකුත් අපිට දේශනා කරන්න පුළුවන් ඒ ක්‍රමයට. මේ මෙය වී මෙය වුණා කියලා දේශනා කරන්න පුළුවන්. එතන අපි ගන්න අපේ සම්ප්‍රදාය ක්‍රමයේ හැටියට ත්වා, ඒ කියන්නේ පූර්වක්‍රියාව ලෙස ගන්න ත්වා ප්‍රත්‍යේ අපි ගන්නවා සාමාන්‍ය මෙයට පසු මෙය වුණා කියලා පූර්වක්‍රියාවක් ලෙස ගන්න අවස්ථාව තියෙනවා. අනිත් එක තමයි ත්වා ප්‍රත්‍යෙන් හේත්වාර්ථය ගන්නවා. හේත්වාර්ථය ගන්නේ මෙය නිසා මෙය වුණා කියන එකයි ගන්නේ. එතකොට සංඥාවයි වේදනාව අතර සම්බන්ධය අපි හැමතැනම කලා කතා කරන්නේ සංඥාව නිසා වේදනාව, වේදනාව නිසා සංඥාව කියලා හේතුඵල සම්බන්ධයක් ලෙස අරගන්න. ඒ නිසා තේරවාදයේ හැටියට මේ ටික එකටම පහළ වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට සංඥාව නැති වෙනකොට එයත් එක්ක සම්ප්‍රයුක්ත වෙන අනිත් සියලු නාම ධර්මයෝ නැහැ කියන එක තමයි තේරවාදයේ අර්ථකථනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ආසඤ්ඤ සත්‍ය විස්තර කරන්නේ අත්ති, මේකෙන් කියන්නේ අසන්තා උසෝ සත්ත අසඤ්ඤිනෝ අපටි සංවේදිනෝ. අපටි සංවේදී කියන්නේ වේදනාව කියන එක, මිඳින් නැහැ කියන එක. වේදනාවක් නැහැ. ඒ සංඥා වේදනා දෙකම නැහැ කියලා උන්වහන්සේ කතා කරලා තියෙනවා අසඤ්ඤ සත්‍වේ. ඒ නිසා සංඥාවක් නැහැ, වේදනාවක් නැහැ, මේ දෙක නැතුනම සිතක් නැහැ. ඒ නිසා අපේ මේකේ හැටියට සහ යමකප්පර කරන්නේ ඔක පැහැදිලිවම කතා කරනවා. අසඤ්ඤ සත්‍වේ රූපස්කන්ධේ පහළ වුණාට එක එක වාර තියෙනවනේ. ස්කන්ධ වාර රූපයයි වේදනාවයි රූපයයි සංඥාවයි එහෙම ගන්නවනේ. ඒක රූපස්කන්ධේ පහළ වුණාට වේදනා සංස්කන්ධයක් නැහැ, සංඥා ස්කන්ධයක් නැහැ, සංස්කාර ස්කන්ධයක් නැහැ, විඥාන ස්කන්ධයක් නැහැ කියලා පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් ගන්නේ සම්පූර්ණයෙන් නාම ධර්ම එකක්වත් නැති භවයේ තමයි අසඤ්ඤ සත්වේ කියලා.
මොකද පැහැදිලි සවන්වන්සේ කියන්නේ මම වහන්සේගෙන් තවත් විස්තරයක් අහනවා නම් උතනදී වෙනස් වර්ණස් මට තේරෙන විදිහට කියන්නේ සංඥාව කියන එකට තියෙන කියන විරාගය තුළින් සංඥාව කියන එක මාත පීඩන ජාතිය කඩා ගන්නවා. ඊට පස්සේ ඒකත් එක්ක සිත කියන එකෙන් ඈත් වෙලා ඩයිනමික් එක දිහා බලන් ඉන්නවා.
එහෙම ගන්න නෙවෙයි. ඒ කියන්නේ සංඥා ශීර්ෂයෙන් දේශනා කරපු එකක් මිසක්, ඒ කියන්නේ සංඥාව කෙරෙහි කලකිරෙනකොට සංඥාව කියලා එතන අදහස් කරලා තියෙන්නේ සංඥා මුල් කරගෙන මුළු චිත්තෝත්පාදය. ඒක නිකන් දේශනා ශීර්ෂය කියලා අපි කියනවා. දේශනා ශීර්ෂය. එතන පදේ අර්ථයෙන් ගන්නට එපා. දැන් පදේ අර්ථයෙන් හිතන්නට හොඳ නැහැ මේක සංඥාවට විතරක් ફોකස් කරා කියලා. එහෙම නෙවෙයි. එහෙම එකක් නෙවෙයි මෙතන අපි අර්ථකථනය කරන. සංඥාව කියන වචනේ මුළු චිත්තෝත්පාදයේම තමයි අරන් තියෙන්නේ. දැන් විඥානට්ටිති කියලා අරන් තියෙනවා. විඥානට්ටිති කියන්නේ විඥානයේ පිහිටන තැන. නමුත් විස්තර කරන්නේ සංඥා ශීර්ෂයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය තේරවාදයේ විස්තර කරන්නේ මෙහෙමයි. ලෝකෝත්තර ධර්ම ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව දුර කරගෙන, ප්‍රඥාව මුල් කරගෙන, ප්‍රඥාව ප්‍රධාන කරගෙන තමයි දේශනාවන් සිද්ධ කරන්නේ. මම ඒ ෆුට් නෝට් එකේ දීලා ඇති. ඊට පස්සේ ලෞකික ධර්ම ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ චිත්තේ ශීර්ෂ කරගෙන සහ සංඥාව ශීර්ෂ කරගෙන අහන්නේ. උදාහරණයකට ඔය විනය ශික්ෂාපදයක් එහෙම එනකොට මොකද්ද ඔබ ඉතිවිච චේතනාව කියලා අහන්නේ. කිංචිත්තෝසි කියලා අහන්නේ. මොන සිතෙන්ද ඔබ ඒක කරේ? මොකක්ද ඔබට තිබිච්ච සිත? මොන වගේ සිතක්ද ඔබට තිබුණේ? ඊට පස්සේ ලෝක විවරණයන් ගැන විස්තර කරනකොට, සත්වයෝ ගැන විස්තර කරනකොට, සත්ව නිකායන් ගැන විස්තර කරනකොට චිත්තයට වඩා බුදුරණන් සංඥා මුල් කරගෙන දේ. ඒකත්ත කායා ඒකත්ත සංඤී කියලා කියනවා. නානත්ත කායා නානත්ත සංඤී කියලා විස්තර කරනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ සංඥාව විතරක් කතා කරනවා නෙවෙයි, සංඥා ශීර්ෂයෙන් මුළු නාම ධර්ම සමූහයමයි කතා කරන්නේ. ඒ නිසා මේ ඒක නිසා තමයි භාවනාවේදී විරා චිත්ත විරාග භාවනාව කියලා කියන්නේ. ඒකට සංඥා විරාග භාවනාව කියනවා චිත්ත විරාග. ඒ නිසා මේ මුළු නාම ධර්ම නාම ධර්ම කියන සම්පූර්ණ රෙල්ම් එකටම සම්පූර්ණ මේකටම තමයි කලකිරීම ඇති කරගන්නේ. ඒ නිසා සංඥාව ගැන විතරක් කලකිරනව නෙවෙයි, සංඥා ශීර්ෂයෙන් මේ ආරම්මණ ග්‍රහණය, අරමුණු හැඳිනීම, අරමුණු විඳීම, උත්සාහවත් වීම, මේ මෙන්ටල් ස්පියර් එකක් තියෙනවා, මෙන්ටල් රෙල්ම් එකක් තියෙනවා, මේ මානසික කොන්ෂස් රෙල්ම් එක ගෙරෙහිම තමයි කලකිරීම සිද්ධ කරන්නේ.
මට දැනගන්න අවශ්‍ය සංඥාව කියන්නේ ස්වර්ණාස ඒක තියෙනදී තියෙන හැටියට ගන්න දෙයක්ද, නැත්නම් සංඥාව කියන්නේ කිලුට වෙන්න පුළුවන් දෙයක්ද? ඒ කියන්නේ කලින් තියෙන මෙමරිස් වලින්, කලින් තියෙන කන්ඩිෂනින් වලින් සංඥාව කියන එක කන්ඩිෂන් වෙන්න පුළුවන් දෙයක්ද, නැත්නම් සංඥාව කියන්නේ තියෙනදී තියෙන හැටියටම ටැග් කරගන්න දෙයක්ද?
සංඥාවෙන් කරන්නේ හඳුනා ගන්නවා කියන එකේ, හඳුනා ගැනීම වල තියෙන දේ තියෙන ලෙස හඳුනා ගන්නත් පුළුවන්, තියෙන දේ වැරදි ලෙස හඳුනා ගන්නත් පුළුවන්, එක එක ක්‍රම වලට මේක හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් හැබැයි මතක තියාගන්න ඕනේ සංඥාව කියලා එක දෙයක් තියෙනව නෙවෙයි, එක එලමන්ට් එකක් තියාගෙන අඳුර ගන්නව නෙවෙයි, මේ සංඥාවත් ඉපදෙනවා බිඳෙනවා, ඉපදෙනවා බිඳෙනවා. ඒතර ඒ නිසා යම් යම් අවස්ථාවලදී තියෙන දේ තියෙන ලෙසම දැනගන්න සංඥා පහළ වෙනවා, තියෙන දේවල් වෙනස් ලෙස දැනගන්න සංඥා පහළ වෙනවා. අනිත්‍ය දේ නිත්‍ය ලෙස, අනාත්ම දේ ආත්ම ලෙස, ඒ විදිහට සංඥා විපල්ලාසයන් සිද්ධ. විපල්ලාස කියලා කියන්නේ ඔය කිලිටි වෙනවා කියන එක තමයි බුදුමා අදහස් කරන්නේ. විපල්ලාස සංඥාවනේ කියන්නේ විපරීත සංඥා, වැරදි සංඥාවන් හට ගැනීම කියලා එකක් තියෙනවා. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, සුඛ අනාත්ම සංඥා කියලා තියෙන දේ තියෙන ආකාරයෙන්ම දැනගන්නා වූ සංඥාවකුත් තියෙනවා. ඒ නිසා මේක අර ඇත්තටම හැබැයි හැම සංඥාවක්ම ඉපදෙනවා බිඳෙනවා, ඉපදෙන ප්‍රොසෙස් එකක් ලෙස මේක යන්නේ. ප්‍රොසෙස් කියන්නේ ඒ ප්‍රොසෙස් එකේ තමයි සංඥාවල හටගන්නේ. නමුත් වෙන වෙන කන්ඩිෂන්ස් මත කෙලෙස් වලට මිශ්‍ර වීම, කෙලෙස් වලින් දුරස් වීම, මේ ආදී කාරණා මත සංඥාව පිරිසුදු සංඥාත් පහළ වෙන්නට පුළුවන්, අපිරිසුදු වූ සංඥාත්. අපිරිසුදු කියලා කියන්නේ කෙලෙස් වලින්, කෙලෙස් නිසා විපරීත ලෙස දකින සංඥා පහළ වෙන්නටත් පුළුවන්. ඒ නිසා සංඥාවෙන් තියෙන දේ තියෙන සැටියෙම ගණගන්නවා කියලා ගරන්ටි එකක් නැහැ. ඒ සංඥාවේ විපල්ලාසය තමයි විපරීත භාවය, නැත්නම් වැරදි ලෙස දේවල් තේරුම් ගැනීම තමයි මේ සසර යන්නට ගොඩාක්ම හේතු වෙලා තින්නේ අපිට. ඒ නිසා සංඥා මේ සංසාර ගමනේ ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. මේ සංඥාව ශුද්ධ කරගන්න මම ලෞකික කියන්නේ සම්මුති කියන්නේ සරල ක්‍රමයකින් කිව්වොත් සංඥාව ශුද්ධ කරගැනීමේ ප්‍රොසෙස් එකක් තමයි මේ බුදුදහමෙන් අපි සිද්ධ කරන්නේ. අපිට තියෙන වැරදි පර්සෙප්ෂන්ස්, වැරදි හැඳින ගැනීම් ටික, පුද්ගලයේ සත්වයේ පුද්ගලයේ නොවන දෙයක් සත්වයේ පුද්ගලයේක ලෙස, ස්ත්‍රියක් පුරුෂයෙක් නොවන දෙයක් ස්ත්‍රියක් පුරුෂයෙක්, අසුබ දෙයක් සුබ ලෙස, දුක්ඛ දෙයක් සුඛ ලෙස, මෙහෙම තමයි අපේ සංඥා වලින් අපි අරගෙන තියෙන්නේ. ඒ සංඥාවේ ඩිවලොප් ස්ටේට් එකක් තමයි දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක නිසා ඇති වෙන තවත් ගැඹුරු අවස්ථාවක් තමයි දිට්ඨිය. ඒ කියන්නේ ඒතර රොන්ග් view එකක් ඇති වෙනවා. සංඥාවෙන් කියන්නේ නිකන් හැඳින ගැනීමක් විතරයි. ඒ හැඳින ගැනීම නැවත කරාට පස්සේ ඒක බිලීෆ් එකක් බවට පත් වෙනවා. ඒක රොන්ග් view බවට, ඒක තමයි දෘෂ්ටිය බවට පත් වෙන්නේ. ඒ නිසා මේ සංඥා විපල්ලාසයේ වර්ධනය වෙලා දෘෂ්ටි විපල්ලාසයේ දක්වා වර්ධනය වෙනවා. ඒ අතරතුරේ චිත්ත විපල්ලාසයක් කියන එකක් ඇති වෙනවා. ඉතින් ඒ විදිහට මේ සංඥා විපල්ලාසය තමයි එක විදිහකට ගත්තොත් කියන්න පුළුවන් මේ සංසාර ගමනේහි රොන්ග් අපේ වැරදි දැකීමක් නිසානේ මේ අපි ගමන යන්නේ. ඒකේ ඉතාම බේසික් රෝල් එකක් ප්ලේ කරනවා මේ සංඥා විපල්ලාසය, වැරදි සංඥාව කියන එක. ඒකටත් හේතුව අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාව තමයි මූලය වෙන්නේ. ඉතින් ওই විදිහට සංඥාව ලොකු රෝල් එකක් ප්ලේ කරනවා මේ ගැනද. සමාර්ථයන් වල සංඥා මිරිගුවක් ලෙස දක්වලා තියෙනවා. සංඥා මිරිගුවක් කියලා කියන්නේ මුවා වතුර නැති දෙන වතුර ලෙස දකින. මේක හැබැයි මතක තියාගන්න, මේක අකුසල සංඥා කරේ තමයි මේ කතා කරලා තියෙන්නේ සමා ප්‍රධාන වශයෙන්. අකුසල සංඥාවන් කරේ. ඒතර ඒ නිසා තවත් සමහර ලාට දැන් සත්වේ පුද්ගලයෙක් නොවන දෙයක් ඉනවා. ඊට පස්සේ තවත් වෙලාවට තියෙනවා ඒ නාම ධර්මියෝ එකිනෙක ඉපදෙන බිඳෙන නාම ධර්මියෝ පුද්ගලයෙක් ලෙස පෙනී සිටිනවා කියලා එකකුත් තියෙනවා. ඒක මිරිගුවක් ලෙස නැත්නම් ඒ ධර්මයක් ලෙස මායාකාරයක් ලෙස පෙනී සිටින අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට මේ සංඥාව මිරිගුවක් වන්නේ අකුසලස. මොකද සංඥාව අපේ අර්ථකතාවල හඳුන්වන්නේ අකුසල පැත්තට බරව. මොකද සංඥාව තමයි ගැටලුව. මේකෙන් තමයි විසඳෙන්නට ඕනේ. දැන් සමාධිය ගත්තොත් සමාධිය කියන එක කුසල පැත්තේ සමාධිය ඇත. නමුත් කුසල පැත්තට බරව තමයි සමාධිය විස්තර කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සංඥාවට කරලා තියෙන නිග්‍රහයන් සංඥාවේ වැරදි භාවයේ මතු කිරීම ගොඩාක් ලොකුවට දෙනවා. ඒ නිසා සමහරව හිතනවා සියලු සංඥාවන් අවුල් කියලා. නෑ, එහෙම එකක් නෑ. දැන් මාර්ගඵල සිතේ සංඥාවක් තියෙනවා. ඒකෙන් නිවන තමයි කැප්චර් කරන්නේ. නිවන තමයි අඳුරගන්නේ. ඒ සංඥාව වැරදි නෙවෙයි. ඉතින් හරි සංඥා කියලා කොටසක් තියෙනවා. ඒ හරි සංඥා තිකෙන් තමයි අපි ගොඩ යන්නේ. හැම සංඥාවක්ම මිරිගුවක් වුණොත් එම් විදර්ශනා සංඥාවක් මිරිගුවක් වෙනවා. මාර්ගඵල හිතේ සංඥාවක් මිරිගුවක් කියලා ලොකු අවුලකටපත් වෙනවා. ඒ නිසා දේශනාවල සංඥාවේ දොස් දක්වලා තියෙනවා නැවත නැවත. මොකද ඒක මුළු ගමනේම ලොකු රෝල් එකක් ප්ලේ කරන නිසා. නමුත් මෙයාව සුද්ධ කරගෙන ඇවිල්ලා තමයි අපි මේ ගමන අවසන් කරලා නිවනටපත් වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා සංඥාව කියන එක විශේෂ දෙයක්. ඒක කිලිටි වෙන්නත් පුළුවන්. ඒක ශුද්ධ වෙන්නත් පුළුවන්.
ඉතින් බොහොම ස්තුතියි ස්වාමීන්
වහන්සේ. තරසන
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ආකාසානං ඡායතන ධානයේට හතර වෙන ධානයේ මනිකිය භාවනාවක් භාවනා අධ්‍යක්ීමක් ඉදිරිපත් කරනවා. ඉදිරි පියවර සඳහා කමඨහන් ලබා දෙන්නේ ඉල්ලා සිටින ස්වාමීන් වහන්සේ කාලය පැය පහයි. තුන්වෙනි ධානයේ ඕලාරික බව මෙනෙහි කරලා උපේක්ෂා සහගත හතරවෙනි ධානයේ ආරම්භ කරලා ඒකට සමවැදී එයි නැගී හිටියා. ඊට පස්සේ අරූප භාවනාව හා සංසන්දනය කරන විට රූපාවචර හතරවෙනි ධානයේ ඕලාරික බව මෙනෙහි කළා. ඊළඟට ආකාසානං ඡායතන ධානය ආරම්භ කළා. පටිභාගෙනි නිත්ත වෙත් හොඳට ආරම්භ වූ විට කසිනේ උගුලුවා එම ආකාශය ආකාශෝ ආකාශෝ ලෙස මෙනෙහි කළා. අවකාශයේ පැතිර ගියා සිටියා. මට එක්ස්පීරියන්ස් වෙන විදිහට සංසුන් හිස් ඉහළක පීඑස්ටිලි ඉතා සැහැල්ලු ප්‍රණීත සමාධියක තමයි හිටියේ. ඒ ස්වභාවය වචන වලින් ඩිෆයින් කරන්න අමාරුයි. ගෝචර නැහැ වගේ වරින් වර පටබාගෙන ඉත්තාවත් නැවතත් අවකාශය ආරම්භ කළා. කලාතුරකින් සිතුවිලියාවත් ඒවයේ රැඳීමක් හිතයාමක් උනේ නැහැ. පරයන්ගෙන් පසුවත් ඉතා සැහැල්ලුයි ප්‍රියමනාපයි ප්‍රණීතයි. වචන වලට හරවන්න බැහැ ස්වභාවය. හිත මධ්‍යස්ථයි.
මම අන්තිමට ෆෝන් එකෙන් කමටහන දුන්නේ කවද? දවස් කීපයකට කලින්. මට මතක නැහැ. හරි. දවස් දෙක තුනකට කලින් මම කීවේ. දවස් කීපයකට කලින් මම කතා කරේ නේ. මට ඒක දවස් 3කට විතර කලින්. ඒතර තාම පැය 5 පරියන්ක දවස් කීපයයි නේද ඉඳලා තියෙන්නේ. දිගටම සතියක් විතර ඉඳලා නැහැ නේද?
ඔව්.
දවස් කීපයයි නේ. පැය 5 පරියන්ක තිබුණේ දවස් කීපයයි. එතකොට මේ සතියම ඕක කරන්න දැන්. හරි, එක්ස්පීරියන්ස් එක හරි. පටිභාග නිමිත්ත පැමිණෙන එක තමයි බාධක. ඒක විтин විට එන්නත් පුළුවන්. එතකොට අග්ගාලේ ඒක අර ධානයෙන් එලියට යෑමක් වෙනවා ඒ වෙලාවේදී. එහෙම විтин විට ධානයෙන් එලියට යෑම සිද්ධ වෙනවා. ඊටාම හොඳ මට්ටමේ භවනා යෝගින්ට පවා විтин විට සිතිවිලි එනවා පරිපිට. ඒ ධානයෙන් එලියට යෑම සිද්ධ වෙනවා. ඒක ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඊටාම වශී මට්ටමට ගියාට පස්සේ තමයි මොකක්වත් සිතිවිල්ලක් නැතුවම ධානයෙම ඉන්න පුළුවන් අවස්ථාව වෙන්නේ. මේක ඊටාම ඉහළ මට්ටමක්. පය පහක් ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා නැවත අර ඒ ප්‍රොසීජර් එකම ෆලෝ කරලා ආකාසානං ඡායතනයට සමෝදිමින් මේ සතියම ඒ ආකාසානං ඡායතනේ පුළුවන් තරම් කාලයක් ගත කරන්න. ඊට පස්සේ දැන් Tamanට රූපාවචර ධානවලට වඩා මේක ඊටාම වෙනස් බව තේරෙනවා ඇති. මේකේ තියෙන සංසුන් බව, සැහැල්ලු බව, සියුම් බව වැඩි කියලා තේරෙනවා ඇති. සිත සියුම් වෙලා කියලා වැටහිලා ඇති. ඉතින් ඒ තමයි අරූප ධානවලට පැමිණීම කියලා කියන්නේ. ඉතින් ඊළඟට අපි ඔකේ තව දැන් ඊට පස්සේ වශී කිරීම අර කියපු ප්‍රොසීජර් එක අර රූපාවචර ධානවලට කරපු එක ප්‍රොසීජර් එකම අපව කරන්නට ඕනේ. ඉතින් දැන් මේ සතියේදී හොඳට කාලය අරගෙන කිසිම හදිස්සියක් නැහැ. පැය 5, 6, 7 පුළුවන් තරම් කාලයක් දීර්ඝ භවනා පරියන්කවල ආකාසානං ඡායතන ධානෙහි කාලය ගත කරන්නට ඕනේ. ඊට පස්සේ අපි අර කෙටි කෙටි සමවැදීන් වලට සිද්ධ කරලා වශී භාවයන් සිද්ධ කරලා ධානාංග බලලා දැන් ඔගේ පැහැදිලිම උපේක්ෂා ඒකාග්‍රතාව විතරයි නේද? ඔගේ ප්‍රීතියක් නැහැ නේ, ඔගේ සුඛයක් නැහැ නේ. එතකොට ඒ ධානාංග ටික මේවා කරලා පංචවිධ වශීතාවය ඇති කරගෙන විඥානං ඡායතන කියන ධානයට අපි උත්සාහවත් වෙමු. ඒ නිසා දැනට බොහොම හොඳින් කටයුතු කරනවා. ආකාසානං ඡායතනයේ සතියක්ම දිගටම නැවත නැවත සමවැදි වෙදි හොඳට ඒකේ කාලය ගත කරා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සරණයි ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ නමන්නේ නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ, මම ආයතනාව කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ ඇහෙනවා නේද?
කියන්නේ කියන්නේ.
ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න උනසන මට ප්‍රශ්න තුනක් තියෙනවා. මේ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් අසන්නේ භාවනාව දැන් චතුත්ක න්‍යායයෙන් ස්වාමීන් වහන්සේ ධ්‍යාන හතරටම උපචාර සමාධි තියෙනවා වගේ මේ අසන්නේ භාවනාවට ඒ වගේ උපචාරයක් තියෙනවද?
උපචාරයක් කියන්නේ අසඤ්ඤ භාවනාවේ ධ්‍යානයක් නැහැ නේද සුන්? ඒ නිසා ඒක සමාධියක් තියෙන්නේ. ඒකට ඉතින් උපචාර ඒ චිත්ත විරාග භාවනා කරනකොට යම් සමාධිමත් භාවයක් හිතේ ඇති වෙනවා. ඒකට උපචාරයක් කියලා මම අහලා නැහැ. ඕනයි ති කියන්න පුළුවන් ඇති. මොකද චිත්ත විරාගයේදී චිසිත පිළිබඳ ආසාව විෂ්කම්බනය වෙන නිසා ඒකට උපචාර සමාධියක් කියලා කියන්න පුළුවන්. ඒක හොඳ හොඳ පොයින්ට් එකක්. ඉතින් පුළුවන් බවකුත් පේනවා. නමුත් එහෙම පොතක මම දැකලා නැහැ. නමුත් සෛද්ධාන්තිකව බැලුවම ඒකට උපචාරයක් කියත හැකි කියලා මට වෙනවා. උපචාරයක් කියලා කියන්නේ හේතුව සිත පිළිබඳ ආසාව විෂ්කම්බනය වෙන නිසා. ඉතින් හැබැයි ඒකෙන් අලුත් ධානයක් නෑ අසන්න සමාපත්තිය කියලා. අසන්න සමාපත්තිය වෙන්නේ චතුර්ථ ධානයම තමයි. වායෝ කසින චතුර්ථ ධානය.
සාමනස් දැනෙනවා නේ?
හරි.
සාමනස් මේ ධානයක් පාදක කරගෙන විදර්ශනා කරනකොට ඒ අනිවාර්යෙන් මේ ධානයට අදාළ උපචාර සමාධියෙන්නේ යා එන්නේ. එතකොට
නෑ. ධානයෙන් නැගිටලා විදර්ශනා කරනකොට ෂණික සමාධියට එන්නේ. උපචාර සමාධියට නෙවෙයි. උපචාර සමාධිය ධානයේ උපචාරය කියන්නේ ඇසුම් පටිභාග නිමිත්තනේ අරමුණ. උපචාරයේ අරමුණ පටිභාගනේ. උපචාර නිමිත්තෙන් විදර්ශනා වඩනවා කියලා එකක් නැහැ. මේ එහෙම එකක් නැහැ. ඒක වැරදි. ඔයා ධානයෙන් නැගී සිටලා සංස්කාර ධර්මනේ අරමුණු කරන්නේ. එක්ක ධානාංග එක්ක රූපාදාර ධර්මනේ අරමුණු කරන්නේ. එතකොට ඒ ධර්මවල අනිත්‍ය දුක්ඛ අනාත්මයනේ බලන්නේ. ඒතර එයා ඒක අනිත්‍ය බලනවා, දුක්ඛ බලනවා, අනාත්ම බලනවා, වෙන එකක් බලනවා, වෙන නාමයක් බලනවා, රූපයක් බලනවා. ඒතර ෂණික සමාධියක් තියෙන. ඒකට කියන්නේ ෂණික සමාධිය කියලා. මතක තියාගන්න විදර්ශනා භාවනාව හැමතිස්සම ෂණික සමාධියම කරා. උපචාර සමාධියට විදර්ශනා වඩනවා කියලා එකක් නැහැ. හැබැයි සමහර ආචාර්යවරු කියලා තියෙන සුද්ධ විදර්ශනා වඩාගෙන එනකොට මාර්ගඵලයට ආසන්න අවස්ථාවේදී විදර්ශනාවට මොකද මාර්ගඵල සිතේ අර්පණා සමාධියක් එනවනේ කොහොමත් අර ධානාංගටි ඒ නිසා ඒකට අර්පණා කියලා කියනකොට මාර්ගඵලයට ආසන්න විදර්ශනා කියන්නේ සංඛාර උපේක්ඛා වගේ ඥානයන් උපචාරයේස හඳුන්වන්නට පුළුවන්. හැබැයි නමුත් ඔය කියන ධාන උපචාර කතාව නෙවෙයි එතන. ඒක නිකන් අර මාර්ගඵලයට ආසන්න නිසා උපචාර කියලා කියනවා. ඒ අර්පණාවට ආසන්න නිසා. නැත්නම් විදර්ශනාවේ හැමතිස්සෙම සිද්ධ කරන්නේ ෂණික සමාධියෙන්. ධානයෙන් නැගිටලා උපචාරෙ ඉඳන් විදර්ශනාව වඩනවා කියලා එකක් නැහැ. ඒක හොඳටම තේරුම් ගන්න. විදර්ශනාව වඩන්නේ ෂණික සමාධිය ඉඳලා.
එහෙමයි සාමනස්. මට ඇත්තටම මේ ලොකු කියන ප්‍රශ්නයක්. එතකොට සාමනස්සේ ෂණික සමාධිය කියන එක අභිතම චතුර්ථ ධානයේ සමාධියලා ආපව ෂණික සමාධියට එන කෙනෙකුට තියෙන මානසික ස්වභාවය කාමාවචරයිද නැත්නම් ත්‍ෘතිය ධානයේ සහ චතුර්ථ ධානයේ අතර මට්ටමක්?
කාමාවචරයි. කාමාවචරයි. ධර්මෙන්ට කාමාවචරයි.
එතකොට අර යා චතුර්ථ ධානයේ ගිහිල්ලා ආපු හින්දා ඒක මේ බලවත් ඇති. එහෙම
හරියට හරියට හරි. ඒකේ උපනිශ්‍රේ උපකාරය තමයි තියෙන්නේ. ධානයේ උපනිශ්‍රේ නිසා ඔබහසක මේ සද්ද ඇහෙනවා ඩොඩොග්ග. ධානයේ තියෙන උපනිශ්‍රේ උපචාරය නිසා උපනිශ්‍රේ බලපෑම නිසා ඒ කාමාවචර ෂණික සමාධිසිත අනිත් සාමාවචර සාමාන්‍ය කාමාවචර විදර්ශනා සිතකට වඩා බලවත්. සමාධිය බලවත්. ඒ නිසා ගොඩාක් වෙලා විදර්ශනා වඩන්න පුළුවන්. හැබැයි මේ විදර්ශනා වඩාගෙන යනකොට යාට වෙහෙස වෙනවා. වෙහෙස කර වෙනවා. හිතට වෙහෙස වෙනවා, කයට වෙහෙස වෙනවා. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ආපහු අර ධානයට සමෝදි. සමෝදිලා හිතේ ශක්තිය ඇති කරගෙන ආපහු විදර්ශනාවට ලක් කරන්න. ඔය තමයි ධානලාභී කෙනාට තියෙන වාසිය. එයාට හොඳට පහසුවෙන් සුවසේ විදර්ශනාව කරගෙන නැවත නැවත සිත උද්දීපනය කරගෙන යන්න පුළුවන් හැකියාව වෙනවා.
සාමිනාස මේක මේ මගේ අත්දැකීමක් එක්ක මම අහන්නේ. දැන් අපි ආනාපාන සතිය වඩිනකොට සාමිනාස හුස්ම අරමුණු කරාට ධානයක් කරා යන්නේ අපි හුස්ම නැතුව අපිට එන නිමිත්ත හරහා.
ඔව්. නිමිත්ත රටා දැනට. හුස්ම අරමුණු කරන් ධානයට යන්න බෑ. හැබැයි නිමිත්ත ගොඩ නැගෙන්නේ හුස්ම හරහා තමයි. හුස්මම තමයි නිමිත්ත ලෙස පෙනී සිටින්නේ. හරිනේ? හුස්ම තමයි නිමිත්ත ලෙස පෙනී සිටින්නේ. එතන නිමිත් හැදිලා නිමිත්ත හැදෙන්නේ කියන්නේ නිමිත්ත හුස්ම වැටෙන ආකාරය තමයි නිමිත්ත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි ආනාපාන සති නිමිත්ත වර්ධනය කරොත් වායු කඳක් තමයි වර්ධනය වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වායු කඳේ වැටෙන ආකාරය තමයි ආනාපාන සති නිමිත්ත කියලා කියන්නේ. ඉතින් ඒ නිමිත්ත අර ආනාපාන සති හුස්ම රැල්ල මේ චලයින එක චලනය වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, දිගයි කොටයි ඔක්කොම ප්‍රශ්න තියෙනවනේ. නිමිත්ත එහෙම නැහැ. නිමිත්තේ ඒක එකම දෙයක් වශයෙන් වැටේන. ඒ නිසා නිමිත්ත කියන කරමුණු කරන් තමයි ධානයේ උපදින ආනාපානසති.
එහෙම සාමනස් මම එක දවසක් සාමනස් මම ආනාපානසතිය වඩවඩ ඉන්නකොට මේ මඩේ ඇස් මැදින් ඉස්සරහා මම සුදු පාට ආලෝකයක් දැක්කා. ඒ වෙලාවේ සාමිනාස් මම ආලෝකයක් කියලා දෙපාරක් මෙනෙහි කළා. ඊට පස්සේ සාමිනාස් මේ ආලෝකයේ පේනෙම නැති වෙලා මගේ ඇස් මට්ටමේ ඉඳන් පල්ලෙහාට මගේ ශරීරයේ මට හොඳට ශරීරයේදී හොඳ සිහියක් හොඳට පිහිටියයි. පිහිටන්න මේ ලොකු ක්‍රීතියක් අර නිකන් යටින් නම් උඩට මතුවෙන්නේ වගේ ලොකු ක්‍රීතියක් එන්න පටන් ගත්තා. මේ එතනදි ස්වාමීන් වහන්සේ එච්චරයි මට අර ඉතින් යාඥාන් මොකද වැඩිමක් වුණේ නැහැ.
දැන් මෙහෙමයි එතන එතන වෙලා තියෙන්නේ සිත ප්‍රභාෂ්වර වෙනකොට ආලෝකමත් වෙනවා කියලා එකක් තියෙනවා. ඒක නිමිත්ත නෙවෙයි අයසෝ. ආලෝකය නිමිත්තයි පටලවා ගන්න එපා. නෑ නෑ නෑ. ආලෝකමත් වීම කියන එක එක එක්කෙනාට සිත සමාධිමත් වෙනකොට එක එක මට්ටම් වලදී සිද්ධ වෙනවා. විදර්ශනා භාවනා වඩාගෙනනකොට හිතා හිත ප්‍රභාෂ්වර වෙලා ආලෝකමත් ගතිය වැටහෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් කාලයක් විදර්ශනා වඩනකොට අකුසල සිත අඳුරු ස්වභාවයකිනොත් විදර්ශනා සිත ප්‍රභාෂර ස්වභාවයකුණොත් හිතට වැටහෙනවා. ඒකේ අඳුරු පැතිකඩවල් මේ වර්ණයක් තියෙනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. ඒක වැටහෙන්නේ මේ විදිහට. ඒ නිසා කන්න සුක්ඛ ධර්ම කියලා ඔයා හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා ආලෝකය anu ඒක හොඳ ලක්ෂණයක්. හිත සමාධිමත් වෙනකොට තමයි ආලෝකය පහළවන්නේ. ඒක හොඳයි ඒ ආලෝකයේ තියෙන එක. එතකොට මේ ආලෝකය එනකොට ආලෝකයට අවධානය දෙන්නේ නැහැ. හුස්ම රැල්ලටම අවධානය දෙන්නට ඕනේ. හරි හුස්ම රැල්ලටම අවධානය දෙන්නට. හුස්ම රැල්ලට අවධානය දෙනකොට මේ හුස්ම රැල්ල යම් කිසි ක්‍රමයකට එකතැනක තියෙනවා වගේ ඔබට වැටහෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ඒක හිමින් සැරේ ඒ හුස්ම රැල්ල ප්‍රකට වෙලා ඒක එක්කෝ ඉරක් ලෙස, හඳක් ලෙස, නෙළුම් මලක් ලෙස, මොනවාද ලී කෑල්ලක් ලෙස එක එක විදිහට එක එක්කෙනාගේ විදිහට වැටහෙනවා. ඒතොර ඒක අපි අහනවා කොහොමද මේක වැටහුනේ, මොන අරමුණද ඔකට ආවේ කියලා අහන්නට ඕන. ඒ නිසා ඒක එනකන් අපි භාවනාව කරන් යන්නට ඕනේ. ඉතින් ඒක මේ ඒ නිසා හුස්ම රැල්ලටම අවධානය දෙන. ආලෝකයක් ආවට ඇඟ නැති වුණා දැනුණට, කය නැති වුණා වගේ දැනෙනවා, මම නැති වුණා වගේ දැනෙනවා. ඔය එක එක සිතුවිලි නේ එකකට අදාළ නැහැ භාවනාවට ආනාපාන සතියේ. ආනාපාන සතියේදී හුස්ම රැල්ල දිහා බලන් ඉන්න විතරයි. හුස්ම රැල්ල හොඳට අවධානය දීගෙන ඉන්නකොට මේ හුස්ම රැල්ල හොඳට එක නිමිත්තක්. මොකද ඉහළ පහළ හුස්ම රැල්ල ගියාට එක ස්ථාවර අරමුණක් ලෙස මේක වැටහෙන්නට පටන් ගන්නවා. ඒ වැටහිලා ඒ වැටහිච්චේ නිමිත්තට තමයි ඒ වැටහෙන දේ තමයි අවධානය දීලා තමන් මේක භාවනාව දියුණු කරන්න පටන් ගන්න. ඒ නිසා මේ ඒ නිමිත්ත පහළ වෙනකම් තමන් හුස්ම රැල්ල දිහාම බලාගෙන ඉන්නට ඕන. වෙන ඒවාට අවධානය දෙන්න එපා. ආලෝකයේ පහළ වෙනක හොඳයි. ඒක හරි සැපවත් අවස්ථාවක්. නමුත් ඒක මේ ඒ හුස්ම රැල්ලටම අවධානය දීගෙන ඉන්නට ඕන. හුස්මරල්ල වැටෙන්නේ නැත්නම් හුස්මරල්ල ගියපු තැනක් තියෙනවනේ නාස්සග ඕ තොලාග මෙතන බොයි හරි තන එතනටම හිත තියාගෙන ඉන්න. තව එකක් තියෙනවා. දැන් හුස්මරල්ල යනකොට අපි සාමාන්‍යයෙන් හුස්මරල්ල මතක තියාගන්න පැය කීපයකට සැරක් නාස්පුඩුව මාරු වෙනවා. අපි හැමතිස්සෙම ගොඩක් වෙලාවට හුස්ම ගන්න එක නාස්පුඩුවකින්. ඒ ගොඩක් අය දන්නේ නැති එක. හුස්ම ගන්න එක නාස්පුඩුවකින්. ඊට පස්සේ අනිත් නාස්පුඩුවේ. නිසා අනිත් නාස්පුඩුවේ. ඒක මාරු වෙනවා මෙහෙම මේ. ඔක භාවනා කරන අය දන්නවා. පැය කීපෙන් කීපයකට හුස්ම රැල්ල මාරු වෙනවා නාස්පුඩු. වමෙන් යනවා දකුණෙන් යනවා ටික. එකපාර මාරු වෙන්නේ නැහැ. ටික වෙලාවකින් තමයි මාරු වෙන්නේ. මම දන්නේ නැහැ ඒක බයොලොජිකල් ඉෆෙක්ට් එක මොකද්ද කියලා. ඒක සමහර ලාවට අනිත් නාස්පුඩු යනවා වෙන්න පුළුවන්. එතකොට තග්ග අනිත් එකට දිහා බලන්න. එතන ඒකෙත් නැතිනම් ගොඩක් වෙලා භාවනා කරනකොට ඒකත් නැතිනම් දෙකේම යනවා තේරෙන්නේ නැත්නම් ඒ පොදු අවශ්‍ය ඒ හරියට තියා. මොකද අනිත් එකෙන් ගිය දැන් මේකේ බලන් ඉන්නකොට අනිත් එකෙන් යනකොට දැනෙනවා සාමාන්‍ය. දැන් මේකෙන් යන්නේ නැහැ අනිත් එකෙන් යනවනේ. එතකොට මේ මොකක් හරි අනිත් එකෙන් සිද්ධ වෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. ටග් ගල අපි එකට shift කරනවා. ඉතින් ඊට පස්සේ ඔහොම ඉන්නකොට ඔකේ නොදැනී යනකොට මේ නාස්පුඩු වගේ තියාගෙන ඉන්නට ඕනේ බලාගෙන. බලාගෙන මොකද වෙලා තින්නේ හුස්ම නැතිලා නෙවෙයි. සිත සියුම් මදි, සිතේ සතිය දියුණු මදි, සියුම් හුස්ම අල්ලන්න. හුස්ම නොදැනී යන එක හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ හිත දියුණු වෙලා කය සංසිඳිලා කියන එක. සමාධිය ටික ටික හැදෙනවා කියන්නේ. එතකොට මේ සමහරුන්ට මුලින්ම හුස්ම අල්ල ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒක මේ හිතේ දුර්වලතාවයක්. ඒක මුලින්ම අල්ල ගන්න බැරි අවස්ථාව. එයාට අපි වෙන වෙන උපක්‍රම දෙන්න ඕනේ මේක ප්‍රකට කරගන්න. ඒකට තමයි සුන්ලුන් සෑවඩෝ මේ තදින් හුස්ම ගන්න කියලා උපදේශය දීලා තියෙන්නේ. ඉතින් එතකොට මේ විදිහට මේක බලන් ඉන්නකොට මේ අවධානයෙන් ඉන්නකොට සියුම් හුස්ම කරාට පැටහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ හොඳට අල්ලගෙන හොඳ අවධානයෙන් ඒක ඉන්න. එහෙම සමාධියෙන් ඉන්නකොට නිමිත්ත පහළ වෙනවා. හොඳයි එහෙමනම් අපි දේශන අවසන් කරනවා. අපි අද දවසේදීත් ආරාධනාව මේ අදිචිත්ත සික්ඛා දේශනා මාලාවේ ආරාධනාව දේශනාවට සිද්ධ කරන්නේ දුමින්ද ගුණරත්න අමරා සිල්වා සහ සදේව් පුතණුවන් එකතු වෙලා ඔවුන්ගේ අරමුණ තමයි ගෞතම බුදුසසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිසම මේ හේතු වේවා. එතෙ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයම වේවා. ධර්ම මාර්ගයට අප යොමු කළ පරලෝක සැපත් දෙමව්පියන් කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතාම හොඳයි. ඒ කියන්නේ ධර්ම මාර්ගයට යොමු කරපු දෙමව්පියන් තිසරණේ පිහිටවපු අය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර අප ජීවිතය එළිය කරමින් උතුම් නිර්වාණය කරා වෙහෙස නොබලා ධර්ම මාර්ගයේ පෙන්වන දේශකයන් ඇතුළු කල්යාණ මිත්‍රයන් වහන්සේලාට සත්පුරුෂය සියලු දෙනාට පතන බෝධියකින් නිවන් අවබෝධයේ පිණිස මේ කුසලයේ උපකාර වේවා. අපි සතුට සිතින් අනුමෝදන් වෙනවා අපගේ යහපත සලසන සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් වහන්සේලාටත් මේ අවස්ථාව ලබා දුන් දිලු දිසානායක මහත්මියට මේ කුසලය ධර්ම අවබෝධයේ පිණිසම හේතු වේවා. ජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන අතර නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රයන්ට කරුණාවෙන් පින් අනුමෝදන් කරනවා. ධර්මද්වීපේ චිරාත් කාලයක් ලෝකයේ වැඩ පිණිස ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ දුමින්ද ගුණරත්න මහත්මයා, අමරා සිල්වා මහත්මිය සහ සදේව් පුතණුවන්ට මේ ධර්ම දානමය කුසලය තව තවත් ධර්මඥාන භවනාඥාන දිනු කරගෙන විශේෂයෙන් භවනා මාර්ගයේ දෙන්නට සියලු කටයුතු සැලසේවා. ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ පවුලේ හැම සියලු දෙනාටම කල්යාණ මිත්‍රාසුර ලබා ප්‍රාර්ථනීය පරිද්දෙන්ම බුද්ධ ශාසනය තුලදීම නිවන් අවබෝධ කරගන්නට මේ කුසලයේ උපනිශ්‍රේ වේවා. ධර්ම දානයක් වේවා. සසර වසනාතුරාවට කිසිවිටකත් මිත්‍යා දෘෂ්ටියකට නොඇටි පාප මිත්‍රාශ්‍රයකට නොඇටි ධර්ම මාර්ගයේ ගමන් කරන්නට සියලු විධි විධාන කටයුතු සැලසේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම මාර්ගයට තමන් යොමු කළ ඒ පරලෝක සැපත් දෙමව්පියෝ සියලු දෙනාටමත් ඉන්නා වූ තැනකින් වුණොත් මේ පින අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භව ගමන සුවපත් වේවා. සසර වසනාතුරාවට සම්මා දිට්ඨියෙහි පිහිටා සුවසේ පාරමී සපුරා නිවනින් සැනසෙත්වා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් මේ සියලු කටයුතු හොඳින්ම සිද්ධ කරන්නේ අපි ඔස්ට්‍රේලියාවේ පදිංචි දිලු දිසානායක මැතිණියගේ උනන්දුව ඕනෑකම කැපවීම නිසා. ඉතින් එතුමියට තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන සංසාරයේ පුරාවට කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා සම්මා දිට්ඨියෙහි පිහිටා ප්‍රාර්ථනීය පරිද්දෙන් නිවනින් සැනසෙන්නට මේ කුසලය එකලෙස හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම හැම දිනාගෙම නමින් මිය පරලෝකීය ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්ම ආරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයත් පින් අනුමෝදන් වීමෙන් දිව්‍යෝද දිව්‍යමය ආයු වර්ණ සබ්බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිව්‍යෝද නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂයෙන් මේ දේශනාම් පටිගත කිරීම කරන, ප්‍රචාරය කිරීම කරන අපේ ප්‍රසාද් මහත්මා, නිකේෂ් මහත්මා ඇතුළු ඒ හැම දිනාටමත් තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන මෙලව දිනුව පරලොව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා. සියලු ලෝක සත්වයාට මේ පින් අනුමෝදන් වීමෙන් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදුටු ගත්තෝ සමිදුටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද විශේෂයෙන්ම තමන්ගේ උතුම් ජන්මදිනයේ සිහිපත් කරන අපේ කල්යාණ මිත්‍ර විජිතානන්ද ආභිවංශ ස්වාමින් වහන්සේටත් තව තවත් උතුම් දේශ ධර්ම මාර්ගයේ දෙන්නට ප්‍රතිපත්ති පූර්ණේ කරගන්නට, තමන්ගේ පැවිද්ද සඵල කරගන්නට මේ ධර්ම දානමය කුසලයත් අප රැස් කරන්නා වූ සියලු කුසල හේතුපනිස්රේ වේවා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව අභිවර්ධනයේ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. හොඳයි. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ, ආකාශත්තහා ච බුම්මත්තහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, ආකාශත්තහා ච බුම්මත්තහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං, ආකාශත්තහා ච බුම්මත්තහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං, චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය, ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, සබ්බ දුක්ඛා මොමුච්චතු සත්සෝ.